2012 වසරේ 10 මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. අද අපගේ මාතෘකාව වන්නේ විදර්ශනාවේ හරය. එයත් පාදක කරගෙන ධර්මය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුව පැමිණි පිරිසත් හිත සංසුන් කරගන්න මුල ඉඳලම වැඩසටහනට සහභාගී වීම තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ටිකක් අර හිත සංසුන් කර ගැනීම ආදියත් සිදු කරලා ඇහුම්කම් දෙන්න ගියාම නිවැරදිව නිරවුල්ව තේරුම් ගන්න පුළුවන්. සමාධියක් නැති හිත කැළඹුණු ජලය වගේ. ජලයේ කැළඹෙද්දී පතුල බලන්න බෑ. එහෙම සමනයටපත් වෙන්න ඕන. ඒ වගේම හිත තේරුම් ගන්නත් එහෙමයි. ඒ වගේම නොයෙකුත් ආශාවල්, ක්ලේශ වේගෙන් සැරිසරද්දී පතුල මේ හිත බලන්න බෑ. ඒක හරියට පෙන්නලා දුන්නේ මඩ නිල් වගේ දෙයක් ජලයට මිශ්‍ර වුණාම ජලයේ විනිවිද පේන්නේ නැහැ. ඒ නිසා හිත නිසල වෙන්න ඕන. හිත කෙලස් වරින් ටිකක් අඩු වෙන්න ඕන. ඊට පස්සේ තමයි හිත තේරුම් ගැනීම හැකියාව ක්‍රමානුකූලව දියුණු වෙන්නේ. මේ ලෝකේ තියෙන සංකීර්ණ නිෂ්පාදන ලෝකේ තියෙන කම්පියුටර් එකක්, රොකට් එකක්, චන්ද්‍රිකා තාක්ෂණය වගේ දේවල් දිහා බැලුවාම අති සංකීර්ණ ගැටලු සහ සොයා ගැනීම. එහෙත් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවලිය තමයි සිත කියන ධර්මතාවය. එහි තියෙන සංකීර්ණත්වය අර චන්ද්‍රිකාවක් තුල තියෙන රොකට් එකක්, ගුවන් යානයක් තුල තියෙන තාක්ෂණයට වඩා කෝටි ගුණයකින් වැඩි. එනිසා යමෙක් සිත හඳුනා ගන්නවා නම්, තේරුම් කර ගන්නවා නම්, ලෝකේ තියෙන සංකීර්ණම ගැටලුව විසඳගත් කෙනෙක් වෙනවා. ලෝකේ වටිනාම සංකීර්ණ ඒ ගැටලුව විසඳූ කෙනෙක් බවට පත් වෙලා බොහොම සන්තෝෂයෙන් සතුටට පත්වන කාරණයක් බවට පත් වෙනවා. බුදුදහමේ අසන්න ලැබෙන ප්‍රධාන කාරණයක් තමයි විදර්ශනාව කියලා කියන්නේ. මේ විදර්ශනාව කියන එක තේරුම් කරගත්තනම් ජීවිතේ ජය ගන්න පුළුවන්. ලෞකික වේවා, අධ්‍යාත්මික වේවා. ලෞකික යමක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය දෙයට පරිශ්‍රණය කළ යුතුද නැද්ද? පරිශ්‍රණය කළ යුතුයි. යම් කෙනෙකුට යම් දවසක අවශ්‍යතාවයක් ඇති වුණා, මෙතන ඉඳගෙන ඈත ඉන්න කෙනෙකුට කතා කරන්න ක්‍රමයක් හදා ගන්න ඕන. ඒ අවශ්‍යතාවය නිසා, ඒ අවශ්‍යතාවයට පරිශ්‍රණ කරපු නිසා මුලින්ම වයර් එකක් හරහා කතා කරන්න පුරුදු වෙලා දැන් අද අපි වයර් නැතුව කතා කරන්න පුළුවන් සෙලියුල, ඒ දුරකථනවලින්, මොබයිල් දුරකථනවලින්. ඒ තමයි විදර්ශනාව. ලෞකික ජීවිතය ජය ගන්නත් ඔය වගේ විදර්ශනාවක් ඕන, පරේක්ෂණයක් ඕන. ඊළඟට අධ්‍යාත්මික ජීවිතය ජය ගන්න පරේක්ෂණයක් ඕන. අවාසනාවකට අපේ බෞද්ධ පින්නතුන්ට මේ බෞද්ධ ප්‍රතිපදාව තුළදී ගමන් කරගෙන යද්දී තැනකදී, කොයි වහරි තැනකදී වැරදුනා. ඒකට හේතුව තමයි විවිධ ආක්‍රමණ, විවිධ බලපෑම් සහ පෙරලීම් ඇති වුණ අවස්ථාවන් වලදී මේ தත්ත්වය අපිට උද්ගත වුණා. එක වැරද්දක් එක පරම්පරාවක් තුළින් සිදු වුණොත් ඒ වැරද්ද පරම්පරා ගණනාවකටම ගලාගෙන යනවා. ලෝකෙ හැම තමයි. ඔය ආගම් හටගත්තේ, සංස්කෘතියන් හටගත්තේ, ජාතීන් හටගත්තේ, වාර්ගිකයන් හටගත්තේ, කුල හටගත්තේ ඒ විදියට. ඒ නිසා අපිටත් යම් තැනකක වැරදුනයි කියලා හිතන්න පුළුවන් එකම කාරණේ තමයි සුලභ වෙච්ච මාර්ගඵලය දුර්ලභ බවට පත්වීම. වාහනේ පණ ගැන්වෙන්නේ නැත්තම් ලෙඩක් නැහැ කියලා හිතුවට මදි, අපිට ලෙඩක් තියෙනවා කියලා හිතාගන්න සිද්ධ වෙනවා. ලෙඩේ මොකද්ද කියලා නොතේරුණත් මේකේ ලෙඩක් නම් තියෙනවා. රෝගේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපිත් වෛද්‍යවරයා ළඟට යන්නේ එහෙම නෙනේ. ලෙඩේ මොකද්ද කියලා නම් දන්නේ නැහැ. මට ඔළුවේ ගැක්කුමක් තියෙනවා. ඊට පස්සේ ඉතින් වෛද්‍යවරයා තමයි කියන්නේ ඔළුවේ ගැක්කුමට මේක තමයි හේතුව කියලා. ඒ වගේ මේ පින්නතුන්ටත් මෙතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා ආවා වෛද්‍යවරයා ළඟට. බුදුරජාණන් වහන්සේ තමයි මහා මනෝ වෛද්‍යවරයා. මමත් ඒ ආශ්‍රයෙන් ඉගෙනගෙන දැන් ඒ වෛද්‍ය වෘත්තිය කරනවා. මනෝ වෛද්‍යවරයා, මේ මනසට බෙහෙත් කරන කෙනා. ශරීරයට බෙහෙත් කරන්න මන් දන්නේ, මනසට බෙහෙත් කරන්න පුළුවන්. එහෙමනම් මනසෙ ලෙඩ හැටගන්න විදි, ලෙඩාට ගැනීමට හේතුන්, ඒවට ඖෂධ තමයි අපි ලබා දෙන්නේ. ඖෂධ කියලා කියවල පෙති නෙමෙයි. ඒත් අපි ලබා දෙන්නේ මානසික හැඩගැස්වීම. විදර්ශනා කරන්න ඕන යමක්ද සොයා ගන්න ඕන, ඒ දේ සොයා ගැනීමටයි විදර්ශනාවක් කරන්න ඕන. විදර්ශනා කියන වචනේ තේරුම තමයි සොයා යෑම. නමුත් ඕක නෙමෙයි නූතන බෞද්ධ අපේ භාවනාවන් වලදී යොදාගන්නේ. මේ පිළිකුල් කිරීම, නිගා දීම, ශරීරයේ සොටු තියනවා කියනවා, කැත තියනවා කියනවා, ගඳ ගහනවා කියනවා, ඒ වගේ කතා කියනවා. ඒවත් ඕන, ඒවත් ඕන අය ඉන්නවා. තේරෙනවා නේද? ඒවත් ඕන අය ඉන්නවා. ඒ ඕන අයට ඇරෙන්න ඒ දේ වෙන කෙනෙකුට දුන්නොත් එහෙම ඒක විස වෙනවා. උදාහරණයක් වශයෙන් සර්පය දෂ්ට කරපු කෙනෙකුට දෙන ඖෂධයක්, සර්ප විෂ ඇඟේ තියෙන කෙනෙකුට දෙන ඖෂධයක්, සර්ප විෂක් ඇඟේ නැති කෙනෙකුට දුන්නොත් මොකද වෙන්නේ? එයා මියදෙනවද නැද්ද? ඒකාන්තයෙන් මියදෙනවා. දැන් ඔබ ගියහම ওই බෙහෙත් ඖෂධ හලකට බෙහෙත් ලක්ෂ ගාණක් තියෙනවා. අනේ මේව ඖෂධනේ කියලා නිකන් හරි ওই අහුවෙච්ච එකක් අරන් බිව්වොත් මොකද වෙන්නේ? නැති ලෙඩ හැදෙනවා. ඒ වගේ ධර්මයේ මේ බෙහෙත් හලක් ඖෂධ හලක් මේක තියෙන ඒව ඕන ඕන විදියට බොන්න බෑ. එහෙම බීලා තමයි මේ බෞද්ධයෝ නරක් වෙලා තියෙන්නේ, මුලා වෙලා තියෙන්නේ. එතනෑ නෑනේ, ඉතින් ඖෂධනේ හොඳයිනේ. ඖෂධය කියලා එහෙම බොන්න බෑ. ඒකට ප්‍රමිතියක් තියෙනවා, වෙලාවක් තියෙනවා, බොන්න ඕමනා ක්‍රමයක් තියෙනවා. කෑමට ඉස්සෙල්ලා බොන්න, කෑමට පස්සේ බොන්න. මෙන්න මේ ප්‍රතිපදාව, මෙන්න මේ පරිපාලනය නැති වුණාම පොඩි ළමයි වගේ බෙහෙත් බොන්න ගිහිල්ලා බෞද්ධයෝ අතරමං වෙලා. ඒ නිසා ඒ අතරමං වීම නැතුව ඖෂධ තෝරා ගන්න ක්‍රමය අපි මේදී කියලා දෙන්නම්. ඊට අදාළ විදියට ප්‍රමාණිකුලෝ ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. වෛද්‍යවරයෙකුටත් බෑ එතනින් එළියට බහිනකොට උණ සනීප කරලා ලෙඩ සනීප කරලා ඉන්නේ. ඒ මොහොතේදී බෙහෙත් නියම කරනවා විතරයි. ඉතින් ඒ නිසා ශ්‍රාවකයා, දේශකයා, කාලය මේ තුන් දෙනාගේ සංයෝජනේ තියෙන්න ඕන. තොස්තර මහත්තයයි ලෙඩයි ඖෂධයි ඒ කාලයත් එක්ක තියෙන්න ඕන. ඒක කාලයක් තියෙනවා. එසා ඒ කාලයට අපි ඉඩ දෙන්න ඕන. හොඳයි. විදර්ශනා අද කරන්නේ අපි සිත පිළිබඳව. සිත කියලා කියන්නේ මොකද්ද කියලා කවුරු හරි කෙනෙක් එකපාරට ඇහුවොත් මොකද කියන්නේ? ඒකනේ. හෑ අපේ බෞද්ධ මහත්මයෙක්ගෙන් දවසක් මුස්ලිම් ජාතිකයෙක් අහලා තිබ්බා, මේ ඔයගොල්ලන්ගේ ওই ආගමේ හිත හිත කියලා මොකක්ද එකක් කියනව නේද? හිත කියන්නේ මොකද්ද? එහෙම දෙයක් අහලා ඒගොල්ලන්ගේ වචනයකවත් නැහැ. අපේ චිත්ත ප්‍රභේද විතරක් 42000ක් තියෙනවා. සූත්‍ර 42000. තොර පුංචි පහේ මනෝවිද්‍යාවක්ද අපිට තියෙන්නේ. ඈ ඉතින් ඒ නිසා සිත කියන්නේ මොකන්ද කියලා හෙවොත් එහෙම ඒක සරල උත්තරයක් නම් දෙන්න බෑ ඒකට. දැන් ප්ලේන් එක කියන්නේ මොකද්ද කියලා හෙවොත් එහෙම අපි ආර උඩින් යන්නේ. ඒක නිවැරදි උත්තරේද? නැහැ. ඒ උත්තරේ පරිණතව පූර්ණත්වයෙන් අපිට ලබා දීමට නම් සෑහෙන කාලයක් ගත වෙයි. ඒ වගේ හිත කියන ධර්මතාවය ඉතාම සංකීර්ණ ධර්මතාවයක්. ඒ ධර්මතාවය ගැන පුළුල් විග්‍රහයක් කතිකාවක් ඇති කරගන්නට ඕන. හිත කොහෙද තියෙන්නේ? පළවෙනි කතාව අපි ආරම්භ කරමු. හිත කොහෙද තියෙන්නේ? අපි සමහර අය කියනවා හිත තියෙන්නේ හදවත ආශ්‍රිතව. ඔය එතෙන්ට දැනෙනවා, එතෙන්ට ආකර්ෂණයි. ඒක හරියට මේ ඔය චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගැනීම සඳහා කුළුණක් හයි කරන්නේ. ඒ කුළුණ වගේ. ඒ කුළුණට තමයි ඒව ඇවිල්ලා වදින්නේ. හැබැයි කුළුණේ තියෙනවද ඔය එකක්වත් හඬවත් රූපවත් ඈ ශබ්ද බුත් නැහැ නේද? කුළුණේ නැහැ. ඒ වගේ කුළුණක් මම උදාහරණ දක්වන්නම්. ඒ වගේ කුළුණක් තමයි හිත කියන්නේ. ඒකට දැනෙනවා. හැම විදුත් තරංගයක්ම එයාට දැනෙනවා. හොඳට දැනෙනවා. හැබැයි එතන නෑ. හිත නෑ එතන. එතන අපිට ඒ තරංගේ දැනෙනවා. ඒ කුළුණ අපේ හදවත වීම නිසාම ශරීරයේ. දැන් මුළු හදවතම නතර කරලා බයිපාස් කරනවා. හිත වෙනස් වෙලා හරි මොනවා හරි වෙලා නැහැ, අයි සනීප වෙලා යamai. ඉතින් තිබ්බනම් මොනවා හරි හිතෙත් අඩු වෙලා තියෙන්නේ මේ. එහෙම නැහැ. එහෙමනම් හිත කියන ධර්මතාවය ආකර්ෂණ බලයක්. ඒක දිට්ඨියක්. දිෂ්ටියක්. වෙනම විදුත් රූපයක් සිත කියලා ධර්මතාවය. ඒකේ තියෙන පුදුම බලය කියන්නේ ඒ බලය තුළින් ස්වයන් බලය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ලබා ගැනීම තමයි මමංකාරය කියලා කියන්නේ. දැන් විදුලි බලය තුලත් තියෙනවා විදුලි ශක්තියක් නිෂ්පාදනය වෙනවා. නමුත් ඒ විදුලි ශක්තියද බෑ ස්වයන් ශක්තිය නිෂ්පාදනය කරගෙන ලෝකෙ සැරිසරන්න බෑ. එතනගේ ශක්තිය නිපදවලා දුන්නා මේ ශක්තිය ගලාගෙන යනවා. ඊටාම ප්‍රබල ශක්තිය. නමුත් ස්වයන් ශක්තිය නිර්මාණය කරන්න බෑ. යම් යම් උදාහරණ ගන්න පුළුවන් ඒව තියෙනවා. දැන් අපි හිතමු සුලි සුලඟ. එක මොහොතක බොහොම පොඩි තැනකින් කැරකෙන්න පටන් ගත්තට පස්සේ ඔය ටොනේඩෝ කියන වර්ගයේ සුලි සුලම් මට්ටටම මහා වාහන හසට උසුරගෙන යන මට්ටමට මේ විශාල වෙලා සති ගාන එව ගහගෙන යනවා. බලාගෙන යන ස්වයන් ශක්තිය නිර්මාණය වෙන එකිනෙකට එකිනෙකට. ඒ නිසා සිත කියන ධර්මතාවයත් ස්වයන් ශක්තිය නිර්මාණය කර ගැනීමට පුළුවන් බලයක්. හැමතිස්සෙම හැම මොහොතකම සිත අලුත් වෙවි පවතිනවා. සිත අලුත් වෙවි පවතිනවා. මේ අධ්‍යාත්මික සිත තමන් කරපු කියපු දේවල් ගොඩාක් ඈත අතීතයට යනකම්ම මතකයේ තියෙනවා. පාර තියෙනවා. ඈතටම ගියාම මැකෙනවා. ඒක නෑයි කියන්න බෑ. අපි පස් පාරක් අපි හිතාගෙන හිටමු අපි ගියා කියලා හිතමුකෝ. ඒක ක්‍රමානුකූලව මැකෙන්න පටන් ගන්නවා මුල හරියේ. මුල හරියේ මැකිලා මැකිලා විවිධ හේතුන් නිසා ඒත් සතුකුම් ගණනාවක් පස් පාරක කරත්ත පාරක් තියෙනවා. නමුත් ඒත් අපිට බැලීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. බුදු කෙනෙකුට පුළුවන් ගොඩාක් ඈතට බලන්න. ඒ ඈත අතීතයේ කියලා කියන්නේ වසර කෝටි ගාණක් එහාට යන්න පුළුවන්. ඊළඟට ඉතින් තව ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ සත්වයා කෝටි ගාණකට කලින් කොහෙද හිටියේ? එහෙම කියලා. දසලක්ෂයයි නම් අපේ පෘථිවි වාසී නැති වෙලා මෙහෙම උනේ කියලා. මේ සිතට දසසහස්‍රීය ලෝක ධාතුවක් වුණත් පහු කරන්න තප්පර ගානකින් පුළුවන්. ඒ නිසා මේ විඤ්ඤාණ ධර්මයේ මොන වගේ ලෝකවල හැදුණද කියලා අපිට කියන්නට බෑ. ඒ තරම් ලෝකවල සැරිසරන්නට පුළුවන්. මොකද හිතට වෙලාවක් නැහැනේ ගමනක් යන්න. දැන් ඔබට රටවල් 10කට ගිහිල්ලා එන්න පුළුවන් තප්පර 10ක් යන්න කලින්. නේ? හොඳයි. දැන් අපිට ඕන මේ ජීවිතේ පා වෙලා තਿੱත් වෙලා ලබනාත්මේ නූපදී ඉන්නද, එහෙමත් නැත්නම් ජීවිතේ තේරුම් ගන්නද? දැන් මේ බෞද්ධ ඔක්කොම කියනවා ඕනේ ලබනාත්මේ, ඕනේ නිවන් දකින්න ඕනේ, ඒක තමයි සැපේ කියලා කියනවා. හැබැයි එක්කෙනෙක්වත් ඒ මගේ යන්නේ නැහනේ. ලේසි මගේ යන්නේ ඕනේ කියලා කියනවා. ඇත්තටම තරුණයේ කැටේට අපි මේ නිවන් මඟ, මේ සිත පිළිබඳව හොයන්නේ මේ ලබනාත්මේ මේ උපදින එක ප්‍රශ්නයක් විලා නෙමෙයි. අපිට උමනා වුණා මේ මානසිකව ඇතිවෙන ගැටලු निराකරණය කරගන්න. ඔය ගොඩා හැමෝටම මානසික ගැටලුව තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඒක ගැටලුවක්ද කියලා දන්නේ නැහැ. හැමෝටම ගැටලුවක් තියෙනවා, ගැටලුවක්ද කියලා දැනගන්නෙත් නැහැ. ඒක ටිකක් ගැටලුවක් කියලා තේරෙන පටන් ගන්න ප්‍රඥාව මුහුපුරා ගියාම. ප්‍රඥාව වැඩෙන තරමට තමයි. ප්‍රඥාව තිබුණොත් තමයි ජීවිතේ දුක දැනෙන්නේ. ඔබට ටිකක් ජීවිතේ දුක දැනෙනවා නම්, හරි වැරදි තේරෙනවා නම්, පවපින තේරෙනවා නම්, ඔබ ප්‍රඥාවන්තයෙක්. ජීවිතේ දුක දැනෙනවා නම් ප්‍රඥාවන්තයෙක්. ඒ දුක දැනුනට පස්සේ තමයි දුක නැති කරගන්න හැකියාව ලැබෙන්නේ. මුලින් දුක සැඟවිලා තිබුණේ, පස්සේ දුක ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා. ඉවත් කළා සනසීමටපත් වෙන්න හැකියාව ලැබෙනවා. ඔබේ මනස નિરાයාසයෙන් ඔබව දුකට දැදගෙන යන්නේ, සැපට දැදගෙන යන්නේ? ඈ? નિરાයාසයෙන් ඔබ ඇදගෙන යන්නේ මුලින්ම සැපේයි කියන මායිමෙන් පාරෙන් තමයි ගන්නේ. ජයග්‍රාහී කියන දොරෙන් ඔබ පිට වෙන්නේ, වැටෙන්නේ අපායට, පරාජයට. පරාජය කියන දොරෙන් ඔබ පිට වෙන්න, ඔබ වැටෙන්නේ නිවනට. ඔය ගොඩක් අය එහෙමනේ. ඒ නිසා මේ ලෝකේ ජය නෙමේ ලබන්න ඕන, පරාජයයි ජය ගන්න ඕන. පරාජය ජයගන්නේ කෙසේද? පරාජය ජයගන්නේ කෙසේද? ඒ කියන්නේ නැවත කිසි කලක නොපරදින තත්වයට තමන්පත් වුණා නම් ඒකට කියනවා අපි පරාජය ජයගත්ත කියලා කියනවා. කවදාවත් ආයි පරාද වෙන්නේ නැති මට්ටමට අපිපත් වුණා නම් පරාජය ජයගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ ජය නෙමේ ලබන්න ඕන, ඔබ පරාජය ජය ගන්න ඕන. එහෙම නැත්නම් අපි තවත් විදිහකින් කියන්න, ජය පරාජය දෙක ඉක්මවා යන්න ඕන. ඔබ අතහරින්න, ජයග්‍රහණයත් අතහරින්න, පරාජයත් අතහරින්න. මොකද නින්දාවත් අතහරින්න, ප්‍රශංසාවත් අතහරින්න. මම නම් කිසි කෙනෙක් දෙයක් මට කළ යුතු යැයි කියා මං හිතන්නේ. ඒ වගේම කිසිම කෙනෙක් මට කිසි දෙයක් නොකළ යුතු යැයි කියාද හිතන්නෙත් නැහැ. මම මේ ලෝකයේ පූර්ණම මිත්‍රයෝ ඉන්නවයි කියලා හිතන්නෙත් නැහැ. මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම සතුරෝ ඉන්නවයි කියලා හිතන්නෙත් නැහැ. මම මං ගැන මම හොඳ කෙනෙක් කියලා හිතන්නෙත් නැහැ. මම මං ගැන නරක කෙනෙක් කියලා හිතන්නේ නැහැ. මාන්නේ නැහැ කියලා කියන්නේ දැන් අපේ අය තේරුම් කරගත්ත විදිය නෙමෙයි. මාන්නේ නැහැ කියලා අපේ අය අර ඔළුව නමාගෙන අතරට පාට නැමිලා බිම වාඩිලා ඒ ඉන්න කතාවක් තමයි මේ මාන්නේ නැති ස්වභාවය කියලා පෙන්වන්නේ. ඒක මාන්නේ නෙමෙයි, ඒක හීන මානය. මානයක් කියලා කියන්නේ කෝණයක්. කෝණයක් කියලා කියන්නේ ආකල්පයක්. ආකල්පයක් කියලා කියන්නේ සංකල්පයක්. සංකල්පයක් කියන්නේ දෘෂ්ටිය. එසක් කෝණ, මාන, සංකල්ප, දෘෂ්ටි නැත්තම් එයා තමයි ඉන්නේ ස්වභාවිකව. ගහක් වගේ ස්වභාවිකව ඉන්නවා. ඉර වගේ ස්වභාවිකව ඉන්නවා. මහ පොළොව වගේ ස්වභාවිකව ඉන්නවා. ඒ ස්වභාවිකත්වයේ තියෙනවද අපි ළඟ? නැහනේ. අපි ගොඩාක් හදාගෙන තියෙන අවිද්‍යාත්මක සංකල්ප මොනවද? මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මං අහවල් ජාති, මං අහවල් කුලේ, මං අහවල් ආගමේ. මේ ඔක්කෝම අස්වාභාවික වීමට හේතු. තේරුණානේ? ස්ත්‍රියක් නිසා වේදනාව විඳිනවා, පුරුෂයෙක් නිසා වේදනාව විඳිනවා, කුලය නිසා වේදනාව විඳිනවා, ජාතිය නිසා වේදනාව විඳිනවා, ආගම නිසා වේදනාව විඳිනවා. මම මේ කියන්නේ ඒවට වෛර කරන්න කියලා නෙමෙයි. ස්වභාවය හඳුන ගන්න. කිසි දෙයකට වෛර කිරීම, ගැටීම සත්‍ය නෙමෙයි. ඒක අසත්‍යය. ඇලීමත් අසත්‍යය, ගැටීමත් අසත්‍යය. එතකොට සත්‍ය කියන දේ ඒක හැම කෙනාටම පොදු, හැම කෙනාටම සාධාරණ, පිළිගත්තත් නොගත්තත් ලෝකේ පවතින දෙයක්. කෙනෙක් පිළිගන්න පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්. හැබැයි පිළිගත්තත් නොගත්තත් ඒක හිමම තමයි. දැන් කෙනෙක් ඉර හවස බැහැලා යන්නේ නැහැ කියලා, බැහැලා යනවයි කියන කාරණය පිළිගත්තත් නොගත්තත් බැහැලා යනවා. ජලය පහළට ගලාගෙන යනවයි කියන කාරණය පිළිගත්තත් නොගත්තත් ගහගෙන යනවා. මිනිස්සු යම් ආයු කාලයක් ගත කරලා නැවත මේ මහ පොළොවේ පස් බවට පත් වෙනවයි කියලා පිළිගත්තත් නොගත්තත් පස් බවට පත් වෙනවා. අන්න ඒ වගේ ස්වභාවික සත්‍ය හඳුනා ගැනීම කාටත් පොදු කාරණයක්. සමනුෂ්‍යයේ කැරියට මෙලෝ ඉපදුණු මිනිස්සේ උපත්තිකව දෘෂ්ටිගතයි. උපත්තියෙන් කිසිම කෙනෙක් උපදින්නේ නැහැ දෘෂ්ටි නැතුව. මොකක් හරි ජාතියක, වර්ගයක, කුලයක, ගෝත්‍රයක තමයි ඕනම කෙනෙක් උපදින්නේ. අපිත් එහෙම නෙමේද? අපිත් එහෙම තමයි ඉපදිලා තියෙන්නේ. අපිත් එහෙම තත්ත්වයක ඉපදිලා තියෙන්නේ. නමුත් අපිට ඒවට හැකියාව තියෙනවා ඒ සියල්ල මතහැරලා ලෝකය දකින්න. ඒ සියල්ල මතහැරලා ලෝකය දැකීමේ හැකියාව තියෙනවා. එහෙමනම් මානසිකව අපිට ඇති කරවල තියෙන වචනවල බලය, සංකල්පවල බලය, දෘෂ්ටිවල බලය විද්‍යා උදපාදී, විද්‍යාව උපදවලා ඒවයි තියෙන අවිද්‍යාත්මක බලය මකන්න ඕන. ලෝකයෙන් අපේ ඇතුළට දාලා තියෙන ඇත්ත වශයෙන්ම කියතොත් ලෝකය දාලා තියෙන වෛරස්. වෛරස් දැම්මම විනාශ වෙනවනේ නේ. ඒක හිතල වෛරස් දැම්ම නෙමෙයි. දැන් සාමාන්‍ය වෛරස් උණ ලෙඩක් තියෙන කෙනෙක් වුණාම එයා අනිත් අයට මෙන්න උණ ගන්න වෛරස් එක ගන්න කියලා එහෙම උමනාවෙන් කරන්න ඕනේ. ඒ ළඟින් ගියාම හිතවත්කමට කතා කරාම වෛරස් එක ඉබේනවා. ඒ වගේ අපේ ඉස්සර පරම්පරාවේ ඉන්න අයට තියෙන වෛරස් ලෙඩ රෝග ටික ඊළඟ පරම්පරාවට මානසික ලෙඩ ටික දාන. හැබැයි ඒගොල්ලෝ ලෙඩයි කියලා හිතන්නේ නැහැ. දැන් නාහේ ඉස්සරහට අපිට උලක් වගේ දිනන කවුරුත් ඕක වැරදි හැටියට දකින්නේ නැහැ. හැමෝටම ෆ්ලැට් තිබිලා එක්කෙනෙකුට ඉස්සරහට ආව නම් තමයි ඔන්න සල්ලි කර්මයක් කරලා ඉවත් කරගන්න ඔය නාහේ. කරනවද නැද්ද? මේ ඉස්සරහට කැවුමක් වගේ දිනන මොකද්ද අප්පා මේ ගෙඩියක් ඇවිල්ලා දිනන හරි ගැතයි කියලා වල ඕක ලක්ෂ ගාණක් වේදන් කරලා නාහේ අයින් කරගන්නවා. හැබැයි ෆ්ලැට් තියෙන්න ඕන අනිත් ඔක්කොට. ඒ එහෙම ලෝකයක්. ඒ නිසා සම්මත වුණොත් ඔහොනම වරදක් වුවත් ඒ සත්‍යයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ පරම්පරාවෙන් ලැබිච්ච දේ අපිට පුළුවන් නිවැරදි කරගන්න. සාමාන්‍යයෙන් ලෝකේ ආගම් 800ක් තියෙනවා. ඒ ආගම් 800ම ලෝකේ වෙන්නේ මෙන්න මේක. දෙවියන් මාරු වෙනවා. එහෙම නැත්නම් ශාස්ත්‍රවරයා මාරු වෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටි මාරු කරනවා. හිතන විදිය වෙනස් කරනවා. අදිනපල්න විදිය වෙනස් කරනවා. ඇඳුම වෙනස් වෙනවා. මේ වගේ දේවල් ටිකක් තමයි වෙනස් වෙන්නේ. වෙනස් වීම මිනිසක් වෙනස් වීම නතර කරන්න බෑ වොන්ට. සංකල්ප මාරු කරනවා මිසක් වොන්ට සංකල්ප නැති කරන්න බෑ. දෘෂ්ටි මාරු කරනවා මිසක් දෘෂ්ටි නැති කරන්න බෑ. ඇඳුම් මාරු කරනවා මිසක් පුජ්‍යලය මාරු කරනවා මිසක් පුජ්‍යලය නැති කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් දැන් අපි මෙතෙන්දී ඔය ඇත්තන්ගේ දෘෂ්ටි මාරු කරන්නේ නැහැ. අපි දෘෂ්ටි නැති කරනවා. සංකල්ප මාරු කරන්නේ නැහැ. සංකල්ප නැති කරනවා. ඈ ඇඳුමින් හරි පුජ්‍යලත්වේ මාරු කරන්නේ නැහැ. රෙජිස්ටර් වීම මාරු කරන්නේ නැහැ. අපි පුජ්‍යලත්වේ නැති කරනවා. එහෙමනම් මේ ධර්මය ඔබට සබන් කෑල්ලක් වගේ සබන් හම්බ වෙනවා වගේ පිරිසුදු කාරකයක් හැටියට ගන්න. සබන් මොකද කරන්නේ? සබන් ඇඟේ තියාගන්නවද? සබන් ඇඟේ ගාලා නෑ. ඒ නිසා ඔබේ ඇඟේ තියෙන කුණු ටික යන්න මේ ධර්මයේ ඇඟේ ඥානයට එකතු කරලා මේ ධර්මයත් එක්කම සෝදලා හරිනවා. මේ ධර්මයේත් ඉතුරු වෙන්නේ නෑ. මොකක්ද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ පාරිශුද්ධත්වය පිරිසුදු බව පමණයි. ඒ පිරිසුදු බවට අයිතිකාරේ නෑ. එය සත්‍යය. සත්‍ය ඇති තැන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, මාන්නේ, උද්දච්චකම්, ආගම්, ජාති, වර්ග, කුල, ගෝත්‍ර එකක්වත් නැහැ. ඒ නිසා මේ ලෝකේ පරම සත්‍යයයි පරම සුද්ධයි කියා ලෝකෙ යුද්ධ කරනවා. ප්‍රශ්න ඇති කරගන්නවා. ගැටුම් හදාගන්නවා. වෛරයෙන් කිපෙනවා. තියේද? සත්‍ය නැත. සත්‍ය නැත. ඔවුන් අසත්‍ය සත්‍යයි කියා අල්ලා ගන්නවා. ඒක කියනවා අසාරංච. අසරුදේ අසරු විදියට අල්ලා ගන්න නැතුව අසරුදේ සරු විදියට අල්ලා ගන්නවා. අසාරේ සාරමතිනෝ. අසරුදේ සාර දෙයක් හැටියට සලකනවා. නමුත් සාරංච සාරතු ඤත්වා. සරුදේ සරු විදියට දකින්න අසාරංච අසාරතු අසුරුදේ අසුරු විදියට දකින්න. දැන් වෙලා තියෙන්නේ මොකද්ද ලෝකෙට? දැන් බුද්ධාගමේ වුණත් මේ මාර්ගඵල සැනසෙලි නිවන මුකුත්ම නැහැ. නමුත් ආපු සංකල්ප ටික මේ ඉන්න බෞද්ධයෝ කිසිවක්වත් අයින් කරන්න කැමති නැහැ. අනිත් ආගමිකයන්ටත් එහෙම ඇති සැනසෙල්ලක් නැහැ. හැමදාම යාඥාව කෑ ගහනවා, ඉල්ලනවා, යදිනවා. ඒත් ඒ දෘෂ්ටි අයින් කරන්න කැමති නැහැ. ඒක බුදුහාමුදුරුව පෙන්වුවේ මෙහෙමයි. පළඟැටියගේ ඉන්නට ආසයි. පිහාට පිච්චුණත් ඒකටම කනලා යූ මැරෙන්නේ. ඒ වගේ මිනිස්සු මේ ලෝකයේ මේ ධනය බලය දුෂ්ටි නිසා, ජාති වර්ග ආගම් නිසා මොන තරම් Tamanට හානියක් සිද්ධ වුණත් ඒකටම පැනලා මැරෙනවා. ඇයි ඉතින් අපි අර කුලප්පු කරනවනේ. ජාතිය වෙනුවෙන් මැරුණහම, ආගම වෙනුවෙන් මැරුණහම, වර්ගය වෙනුවෙන් මැරුණහම ඒ ආදෙව්ලව උපදිනවා, සුගති ලෝක උපදිනවා, ඒක බොහොම ශ්‍රේෂ්ඨ දෙයක් එහෙමයි කියලා මෝහණයට පත් කරනවා. ඉතින් මෝඩයටක් ගාලා අහු වෙනවා. ඒක අපි විතරක් නෙමෙයි, හැම ආගම ජාතියක්ම ලෝකේ බිහි වෙන සටකපට පුජ්‍යලයෝ තමන්ගේ පරමාර්ථය ඉෂ්ට කර ගැනීම සඳහා, මෝඩයන් මුලා කර ගැනීම සඳහා කරන උපායශීලී වචන ටික. විශ්වවිද්‍යාලවල දරුවෝ අල්ලගන්නෙත් ඒ වගේ ක්‍රමයකට. හා අහිංසක හාමුදුරුවරුත් අල්ලගන්නේ ඒ වගේ ක්‍රමයකට. ඉතින් ඒ විදිහට මෝහණය වෙලයි ඉන්නේ මේ සියලුම මිනිස්සු. මෝහණය වෙලයි ඉන්නේ. يعني ආගමෙන්, ජාතියෙන්, වර්ගයෙන් මෝහණය කරලායි තියෙන්නේ. ඉතින් ඒක බෞද්ධයන්ට සාධාරණයි. මම කියන්නේ බෞද්ධයෝ මෝහණය වෙලා නැහැ කියලා. බෞද්ධයොත් මෝහණය වෙලා ඉන්නේ. වෙනත් මෝහණයක් එච්චරයි. ඈ මෝහණේ වෙනසක් තියෙනවා. නමුත් මෝහණේ තමයි ඉන්නේ. ඒ අනිත් ආගමිකයොත් ඒකේ මෝහණය වෙලා. අර මෝහණය කරන්න භාවිතා කරපු රූපේ පොඩ්ඩක් වෙනස්. දෙය පොඩ්ඩක් වෙනස්. ආකල්පේ පොඩ්ඩක් වෙනස්. භාවනාව වෙනස්. ඇඳුම පොඩ්ඩක් වෙනස් මෝහණයට තියෙන ක්‍රමය. එනිසා සම්මුතිය එන්නේ පරමාර්ථයක් නෙමෙයි, සම්මුතිය සම්මුතියක්. නමුත් පරමාර්ථයෙන් අපිට කිසිම වාර්ගික ගෝත්‍රික ලක්ෂණයකින් තොර වෙන්න පුළුවන්. ඕනම ඇඳුමක් ඕනම වාර්ගිකයෙකුට, ඕනම ජාතිකයෙකුට, ඕනම පුජ්‍යලයෙකුට ඒ தත්ත්වය උදා කර ගන්න පුළුවන් මේ ප්‍රඥා දර්ශනය. දැන් එහෙමනම් මේ ලෝකයා විසින් අපිව මෝහණය කරලා තියෙනවයි කියන එක දැන් තේරෙනවද? ඒක හිතාමතා කරපු දෙයක්, වෛරයෙන් තරහින් කරපු දෙයක් නෙමෙයි කියලා දන්නවද? ඒක නිකන් අර බෝ වෙන උණක් වගේ බෝ වෙලා ආපු දෙයක් කියලා තේරෙනවද? අම්ම තාත්තටින් නරක දෙයක් අපිට කරනවයි නෑනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ටත් අතරමං වෙච්ච මග අපිත් අතරමං වුණා. ඒ කියන්නේ මුහුදේ අතරමං වෙලා ඉද්දි බබෙක් හම්බ වුණොත් ඒ බබා ඉන්නෙත් මුහුද මැදනේ. ඇයි වෙන කොහේ යන්නේ? ඉතින් අම්මට තාත්තට බනින්නේ මම මොකද මුහුද මැද බිහිගලේ කියලා. මුහුද මැද වෙච්ච නිසායි මුහුද මැද ඉන්නේ. ඉතින් ඒ වගේ සංසාර සාගරේ අතරමං වෙලා මේ ඉපදුනාට පස්සේ ආයි කරන්න දෙයක් නැහැ. දොස් කියන්න බෑ කාටවත්. ඒ නිසා අපි දැන් ඥානවන්ත වෙන්න ඕනේ ඒ සාගරයෙන් එතර වෙන්න. මොකද්ද ඔබේ තියෙන සංසාර සාගරය ඔබ ළඟ තියෙන? ඔබට පේන තෙක් මානය ඔබේ සාගරය. පේන තෙක් මානය ඔබට ඔබේ සාගරය. මොනවද පේන තෙක් මානය කියලා කියන්නේ? ඔබට ගොඩාක් දේවල් පේන්නේ නැහැ, ඊටාම ටිකයි පේන්නේ ඔබට. ඔබට පේන්නේ රූප පේනවා, ශබ්ද පේනවා, ගන්ධ පේනවා, රස පේනවා, ස්පර්ශ වෙන දේවල් පේනවා. හිතෙන් මවලා චිත්‍රණය කරලා දකින්න පුළුවන්, බලා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මෙන්න මේ හය විතරයි ඔබට පේන්නේ. ගොඩක් දේවල් පේන්නේ නෑ, ඔච්චරයි පේන්නේ. හොඳට බලන්න, ඔයිට වන දෙයක් පේනවද කියලා? ඔයිට වඩා දෙයක් පේන්නේ නෑ. ඔයිට වඩා දෙයක් පේනවා ආර්ය ශ්‍රාවකයෙකුට. ආර්ය ශ්‍රාවකයට ඔයිට වඩා දෙයක් පේනවා. ඒ කියන්නේ රූපෙට වඩා දෙයක්, ශබ්දයට වඩා දෙයක්, ගන්ධයට වඩා දෙයක්, රසයට වඩා දෙයක්, ස්පර්ශයට වඩා දෙයක්, සිතුවිලි මවාපෑම් සංකල්පවලට වඩා දෙයක්, සංකල්පය කියන්නේ චිත්‍රය. චිත්‍රණය කිරීම තමයි කරන්නේ සිත. දැන් අපි මෙතන නැති සමහරලාට ජීවිතේට ලෝකේ නොතිබුණු දෙයක්ම වුණත් චිත්‍රණය කරන්න බැරිද කෙනෙකුට? පුළුවන්. අන්න ඒකට තමයි කියන්නේ සංකල්ප. ඒක තමයි අපගේ චිත්‍ර අඳින චිත්‍රාගාරය සිත. හැබැයි මේ චිත්‍රණය ඔක්කොම අර පහෙම්ම එන දේවල් සායම් මිශ්‍රණය කරලා තමයි අඳින්නේ. දැන් චිත්‍ර අඳින කෙනා මෙහෙම තීන්ත වර්ග ටිකක් තියාගන්න ඕනේ වටේටනේ. එක එක මිශ්‍රණය කරලා එක එක පාටවල් වලින් අඳින්නේ. ඒ වගේත් අපි මේ ඇහෙන් කොටසක් ගන්නවා, කනෙන් කොටසක් ගත්තා, නාහෙන්, දිවෙන්, ශරීරයෙන් ස්පර්ශයෙන් කොටස් අරගෙන චිත්‍රණය කරනවා. ඒ රසය, ඒ ගුණය, ඒ ලක්ෂණය එන විදියට චිත්‍රයකට බැරිද කෙනෙකුට මේ කටට කෙලවුණොවන්න? පුළුවා. චිත්‍රයකට බැරිද හිතේ ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇති වෙන චිත්‍රයක් අන්න? පුළුවා. චිත්‍රයකට බැරිද රාග සිතුවිල්ලක් ඇති කරන්න? හොඳට පුළුවන්නේ, තාම හොඳට පුළුවන්. චිත්‍රයකට බැරිද බය ඇති කරන්න? බිය හපෝයි පුළුවන් චිත්‍රවලට බය වෙන්නේ. එහෙනම් කොච්චර දේවල් කරන්න පුළුවන්ද මේ මනසේ? කොච්චර දේවල් ඇති කරන්න පුළුවන්. චිත්‍රයකට පුළුවන් සාමය ඇති කරන්න, චිත්‍රයකට පුළුවන් වෛරය ඇති කරන්න, හැම දෙයක් පුළුවන්. ශබ්දයකට බැරිද ඔය වගේම හැඟීම් වෙනස් කරන්න? පුළුවන්. බය ඇති කරන්න ශබ්දයකට පුළුවන්. ආදරය, කරුණාව, දයාව වගේ දේවල් ඇති කරන්න පුළුවන්. මුලා ඇති කිරීම කරන්න පුළුවන්. ගන්ධයකටත් එහෙමයි. ගඳවලිනුත් එහෙමයි තියෙනවා. පිළිකුල ඇති වෙනවා, සතුට ඇති වෙනවා, එහෙමයි තියෙනවා. රසයකටත් එහෙමයි. එහෙම කරන්න පුළුවන්. ඇඟට දැනෙන ස්පර්ශවලිනුත් සීතල, උෂ්ණ, ගොරෝසු, හරහා කේන්ති තරහවල් ඕන දෙයක් අරගන්න පුළුවන්. එහෙමනම් අපි මනසේ යම් යම් රටාවල් වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මවාගෙන ඉන්න චිත්‍රය ලෝකෙන් අපිට පේනවනම්, අපි හොඳයි කියලා හිතාගෙන ඉන්න චිත්‍රය පේනවනම් ඒක යා හිතනවා හොඳ දෙයක් කියලා. ඒක නෝන මහත්මෙන් දවසක් කිව්වා, මේ මං අහුවා මේ දැන් ඔබතුමා මේ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ස්වාමි පුරුෂයෙක්ද කියලා. මං කිව්වා සුරාවෙන් සූදුවෙන් තොර කෙනෙක් වෙන්න ඕන විවාහ වෙන්න හොයන්නේ. නෑ නෑ හාමුදුරනේ, මම බොන කෙනෙක් කිව්වා හොයන්නේ. මං අහුවා මොකද බොන කෙනෙක් හොයන්නේ? බොන්න නැත්තම් මිනිහෙක් නෙමෙයි කිව්වා, බොන්න ඕන කිව්වා. මම බලන් පිරිමියෙක් වුණා නම් බොන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට ඒ තමන් අඳගන්න චිත්‍රය, තමයි අඳ ගන්න චිත්‍රය. ඒ චිත්‍රයට තමයි හැම කෙනෙක්ම හොයන්නේ. සමහර අය ඉතාම කඩිසර වේගවත් අය හොයනවා, සමහර අය පාඩුවේ ඉන්න අය හොයනවා. එක එක විදියයි ලෝකෙ හැටි. එක එක කෙනාට තියෙන චිත්‍ර වෙනස්. ඒ චිත්‍රය ලෝකෙන් හොයනවා. දැන් සමහර අය කැමති මල් වලට, නමුත් සමහර අය ගෙදර තියාගන්න මොනවද? යක්ෂ රූප, කොටි රූප, වලස් රූප, ඊටාම බිය ජනක උපදවන දේවල්. ඒ යාගේ කැමැත්ත. සමහර දැන් අපි දන්නවා බොම්මාලි කියන්නේ ලස්සන කෙනෙක් නෙමෙයි. නමුත් බොම්මාලි වගේ වෙන්න පෙරම්පුරණයි කොච්චර ඉන්නවද? ඒකේ විදියට කොණ්ඩේ වවලා, ඒ විදියට දත් ටික හදාගෙන, ඒ විදියට ස්වරූපයක් ඇති වුණාම එයාගේ සිහින ලෝකේක එයාට ලස්සනයි. ඒ නිසා ලස්සනයි කියලා දෙයක් ලෝකේ නැහැ. තමන් විසින් සංකල්පය කළාම ඒක විලාසිතාවක් බවට පත් වෙනවා. ওই විලාසිතාවල් හැම යුගයකම සමාජයේ බැබලිච්ච විලාසිතාවල් පස්සේ පහ වුණාට ඕනම දෙයක් අගයක් කරලා විලාසිතාවක් කරන්නට පුළුවන්. ඇඳුමක වුණත් පස්ස පළුව නැතුව ඉස්සරහා පළුව විතරක් අඳින විලාසිතාවක් ආවොත් නොබෝ කලකින් ඒක විලාසිතාවක් වෙලා තියෙන මං හිතන්නේ වෙලක් තියෙනවනේ එහෙම වෙලක් තියෙනවා ඒ නිසා විලාසිතාවක් ඒක වෙනවා කිසි කතාවක් නැහැ ඒ වගේ මේ ලෝකය විසින් අගයක් දෙන චිත්‍රණය කරන දේවල් සම්මත වශයෙන් වෙනස් වෙවි මෙවි මෙවි යනවා මේ කියන්නේ හැම දෙයකම පැහැදිලි කරන්න අපි උත්සාහ කරන්නේ මේ චිත්‍රණය කිරීම මවා ගැනීම සංකල්පනය කර ගැනීමේ තිබෙන ස්වરૂපය එහෙමනම් අපි ඒකේ ඒකම වෙනස් කර කර තව දුරටත් ඉන්නවද ඔබ ඔබෙන් අහගන්න ඕන ප්‍රශ්නයක් ඒක මේ චිත්‍රණයම වෙනස් කර කර ඇඳ ඇඳ මම ඉන්නවද මේ සායන් වලින්ම එහෙම නැත්තම් මීට වඩා වෙනස් දෙයක් හොයනවද දැන් මෙතෙක් කාලයක් චිත්‍ර ඇඳද නැද්ද චිත්‍ර ඇඳා ගෙයක් ඇඳ ඇඳ හිටියා ගෙයක් හැදුවා ස්වාමියෙක් ඇඳ ඇඳ හිටියා ස්වාමියෙක් ලැබුණා බිරිඳක් ඇඳ ඇඳ හිටියා බිරිඳක් ලැබුණා දරුවෝ ඇඳ ඇඳ හිටියා මේ වගේ දරුවෝ එන්න ඕන කියලා දරුවෝ ලැබුණා දරුවෝ ඉන්න අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා දරුවෝ ලැබුණා නේද ඊට පස්සේ ඉතින් චිත්‍රය අවසාන වෙනකොට ඉතින් මේ ලස්සන පෙට්ටියක් වගේ එකක් තමයි අඳින්නේ පෙට්ටියක් වගේ තමයි අඳින්නේ වෙන්නේ මේ ඒ වගේ අවසාන කාලෙදී අවසාන චිත්‍රත් අඳිනවා ඒ චිත්‍රණය කිරීම ඉවර කරන්න ඕන නතර කරන්න ඕන එනිසා මේ මානසික ස්වභාවය තේරුම් ගත්තයි කියලා පින්නතුනි තමන්ගේ අදිෂ්ඨානයක් තියෙනවනම් මේ සංසාරේ කැමැති තාක්කල් යන්න පුළුවන් සත්‍ය අවබෝධ කරගෙන සම්මාදිට්ඨියට පත් වෙලා යන්න පුළුවන් අනේ පිටි මහසිතිතුමානන් සෝහාන් මාර්ගඵලලාභී කෙනෙක් බුදු බව පතන කෙනෙක් අගේට යන්න පුළුවන් මේ බුදුදහමේ මේ නිවන කියන කාරණේ මේ බලහත්කාරයෙන් මිනිස්සු අරලා දැන් 7යි දෙන්න ඊට වඩා දෙන්න බෑ 7යි එහෙම ඒ නීති දාන්නේ නැහැ ඒ මොනොත් ඒක අස්වාභාවික බලවේගයක් මිනිසාගේ සියලු කාර්යයන් සිදුවන්නේ මිනිසාට අවශ්‍ය පරිදි අපිමනේ හදලා තියෙන මේ මනස නැති වෙන්නෙත් අපේ උමනාවට කවදක හරි පවතින්නේ ඒකට කියනවා අතටපත් නිවන් පසකට දා සසරට බසින බෝසත්වරු කියලා. සත්‍ය දැනගෙන උනත් ඊළඟට යන්න පුළුවන් සසරේ උතුම් ප්‍රාර්ථනාවකට. ඒ කියන්නේ සත්‍ය දැනගත්ත කෙනෙක් අනිවාර්යයෙන් මේ එයා දන්නවා මේ වලලු මාල කරගෙන ඉත්තන් මේ ඇඳුම් පැළඳුම් රජ සම්පත් වලට මේ පිත්තල බෝතන් වලට යන්න කෙනෙක් නෙමෙයි සංසාරේ. ඒ අය ඒව තියෙන මේ පුංචි මිනිස්සුන්ට පොඩි 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 කුඩා මනසක් තියෙන මිනිස්සු තමයි ඔය නිලයෙන් බැබලෙන්න හදන්නේ. ඈ තමාතුලින් බැබලෙන්න බැරි වුණ කෙනෙක් උත්සාහ කරන්නේ මොකද්ද? නිලයෙන් බැබලෙන්න. නිලයෙන් බැබලෙන්න ඕනේ නැහැ තමාතුලින් බැබලෙන්න කෙනෙක්. ඈ තමාතුලින් බැබලෙන්නේ නැති කෙනෙක් කවුරු හරි ගියා කියවලා ඒක නමක් කියවගෙන හරි බැබලෙන්න උත්සාහ කරනවා ඈ එහෙම බැබලෙන්න ඕනේ නැහැ තමා තුලින් බැබලෙන කෙනෙක් බවට පත් වුණා නම් කවුරුත් මේ සම්මාන දීලා බැබලෙන්න මේ නිල තල අරගෙන බැබලෙන්න රජ සම්පත් අරගෙන බැබලෙන්න ලෝකේට බැබලීමට වඩා ශ්‍රේෂ්ඨයි තමාට තමාව බබලනවා නම් නමුත් ලෝකේ ওই වැඩේ කරගන්නේ නැහෙනි ගොඩක් දෙනේ අනුන්ට බබලන්නයි හදන්නේ ඔය ඇත්ත උනත් ඒ වැඩේ තමයි කරන්නේ මගුල් ගෙදර යන්නේ අනුන්ට බබලන්න පාරට බහින්නේ අනුන්ට බබලන්න හැමෝම නෙමෙයි මේ යම් ධර්මක ඒ සම්ප්‍රදාය සම්මුතිය ආරක්ෂා කරන්න ඕන නමුත් ඒකෙන් අඬ වෙන්න ඕනේ නැහැ පාරේ ඇඳුම් ඇඳගෙන යන්න ඕන අනුන්ට බබලන්න නෙමෙයි තමන්ගේ ඇඟේ පහසුව සහ ආරක්ෂාව සපයන විදියට කාටවත් බබලන්න උවමනාවක් වෙන්නේ නැහැ එනිසා තමා බබලන්න ඕන. තමාට මේ බැබලීම ඇති කර ගන්නට පුළුවන්. තමන්ට වැරදිච්ච තැන, එහෙම නැත්නම් තමන් මුලා වෙච්ච තැන, එහෙම නැත්නම් අවිජ්ජා පත්‍ය සංඛාරා, අවිද්‍යාව හට ගන්න තැන හොයා ගන්න ඕන. වතුරු පාරක් ගලාගෙන එනවනම් අපි ඒක හොයාගෙන යනවා කොහෙන්ද මේ වතුරු පාර ගලාගෙන එන්නේ කියලා. එතෙන්ටයි පිළියම් කරන්න ඕන. මදුරු ගෙට ඇතුල් වෙනවනම් අපි හොයනවා මේ මදුරු කොතනින්ද ඇතුල් වෙන්නේ එන්නේ, ජනේලයකින්ද ග්‍රිල් කවුලකින්ද කොහොමද බලනවා. බලලා එතෙන්ට අපි දැලක් සෙවලි කරනවා. ඒ වගේ තමන්ගේ හිතේ අවිද්‍යාව කියන විස බීජය තමන්ගේ මනසට ඇතුල් වෙන්නේ කොතනින්ද කියලා හොයාගෙන යනවා. ඒ තමයි විද්‍යාව නැමැති ප්‍රඥාව නැමැති දැල නැතිකම නිසා ඒ දුර්වල තැන්වලින් එතරින් තමයි තමන්ව අසරණ භාවයට පත් වෙන්නේ. තමන්ගේ හිතක් තමන්ව රවට්ටන්නේ ප්‍රඥාව නැති වුණොත්, අනුන්වත් ඔබව රවට්ටන්නේ ප්‍රඥාව නැති වුණොත්. එනිසා ඔබ ප්‍රඥාවන්ත වුණොත්, ලෝකයේ කෙරෙහි ප්‍රඥාවන්ත වුණොත් ලෝකයෙන් සිදුවන රැවටීම් වලින් වළකින්න පුළුවන්. සිත පිළිබඳව ප්‍රඥාවන්ත වුණොත් සිතෙන් ඇති වෙන රැවටීම් වලින් වළකින්න පුළුවන්. හොඳයි, අපි බලමු අපේ අවිද්‍යාව මොන වගේ, මොන ආකාරයේ, මොන ලක්ෂණ, මොන වගේ ස්වභාවල් ගනිමින් අපේ මනස තුළ පවතිනවද කියලා. මෙන්න මෙහෙම දෙයක් අපිට වෙලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අවිද්‍යාව පහළ වුණාට පස්සේ ඒ අවිද්‍යාව විද්‍යාවක් කියලා බාරගෙන තියෙනවා. ඇත්තක් කියලා බාරගෙන තියෙනවා. බොරුව පහළ වුණාට පස්සේ බොරුව ඇත්තක් කියලා ලෝකයේ බාරගෙන තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ. ඒකට අපි කියනවා මම මගේ මගේ ආත්මය කොට සලකනවායි කියලා. දැන් ලෝකයේ අපි බොරුවයි කියලා යමක් කතා කරනවා නේද? ඒත් අපි කතා කරන්නේ බොරුව තුළමයි. යමක් ඇත්තයි කියලා අපි කතා කරනවා නේද? ඒ ඇත්තයි කියන එක තුළ තියෙන්නේ බොරුවමයි. ඒක ටිකක් ගැඹුරු කාරණයක්. බොරුවයි කියන එක තුළ තියෙන්නේ බොරුව, ඇත්තයි කියන එක තුළ තියෙන්නේ බොරුවමයි තියෙන්නේ. කෙටියෙන්ම කියන්නම්, එක බොහොම රහසක් වගේ ධර්මතාවය, කාටවත් කියන්න එහෙම එපා. හැමෝටම කියන්නේ කියන්න ඒ රහස. මොකද්ද කිව යුතු රහස? මේ ලෝකයේ තියෙන පරම සත්‍ය, පරමම සත්‍ය මේ වචන වලින් කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා වචනයකින් කියන්න පුළුවන් තරමක් කියන්න පුළුවන් බොරුම පමණයි. ඇත්ත කියන්න බෑ වචන වලින්. ඈ ඇත්ත කියන්න බෑ වචන වලින්. ඇත්ත කියන්න බෑ. මේගොල්ලෝ ආදරේ හරියට හෙට් කරපු අයනේ. ඔය ආදරේ කියන එක දැනනවද? ආදරේ කියලා කිව්වහම කෙනෙක් එහෙම දැනෙන්නේ නැහනේ. දරුවන්ට පුතා I love you කියලා උදේට කිව්වහම දරුවන්ට ආදරේ දැනෙනවද? ඒක තියෙනවා යුරෝපේ. මේ ආසියාවේ අපේ එහෙම එහෙම ආදරේ කියලා කියන්නේ නැහැ කවුරුවත්. උදේට පුතා මං ඔයාට ආදරේ කියෙහෙම කියන්නේ නැහැ අපි. නෝන මහත්තයා වුණත් කොච්චර හරි අර යුරෝපේ වගේ දවසට දුක් අතර වතාවක් ආදරේ ආදරේ කියන්නේ. ඒක දැනෙන්න සලස්සනවා. ඒ වගේ ධර්මයක් දැනෙන දෙයක් ඒක වචන පහකින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහරලාට වචන කෝටියකින් කියන්න බැරි දෙයක් දරුවන්ට දනවන්න පුළුවන්, ස්වාමියාට දනවන්න පුළුවන්, බිරිඳට දනවන්න පුළුවන් නේද? දනවන්න පුළුවන්. දැනන දෙයක්. ඒ වගේම තමයි තරහක් දනවන්න පුළුවන්. අකමැත්ත දනවන්නත් පුළුවන්. අකමැත්ත දනවන්නත් පුළුවන්. බය දනවන්නත් පුළුවන්. ඒක ලෞකික ලෝකේම ස්වභාවයක් ගත්ත මිසක් ඒකේ වැදගත්කමක් තියෙනවයි කියන කාරණයක් මම කියන්නේ නැහැ. කෙනෙකුට හැඟීමක් දනවනට වඩා සත්‍ය දනවන්න පුළුවන් නම් ඒක වැදගත්. සත්‍ය කියන්නේ පරම සත්‍ය දනවන්න පුළුවන් නම් හරි. අපි ළඟ තියෙනවා නම් තියෙන්නේ වැරදිම සමූහයක්. අපි ළඟ තියෙනවා නම් තියෙන්නේ වැරදිම සමූහයක් අපි ළඟ තියෙන්නේ. ඔය සිතේ කියන එක ඇතුළත තියෙන තරමක් ඒ තියෙන සමූහය මොනවද? වැරදිම සමූහයක් තියෙන්නේ. දැන් අපේ සිත් තියෙන එක එක සිත් තියෙනවා. ඒ හිතක ගිහිල්ලා Tamanට වාඩි වෙන්න පුළුවන්. දැන් Taman වාඩි වෙච්ච පුටුවේ තියෙන ස්වභාවය තමයි Tamanට දැන් දැනෙන්නේ. දැන් මේ මං වාඩි වෙලා ඉන්න පුටුවේ දැනෙන එක නෙමෙයි ඔය ප්ලාස්ටික් පුටුවේ වාඩිලා ඉන්න අයට දැනෙන්නේ. ප්ලාස්ටික් පුටුවේ වාඩිලා ඉන්න එක නෙමෙයි මෙට්ටි වාඩිලා ඉන්න අයට දැනෙන්නේ. මෙට්ටි වාඩිලා ඉන්න එක නෙමෙයි පැදුරි වාඩිලා ඉන්න එනාට දැනෙන්නේ. පැදුරි වාඩිලා ඉන්න එක ටයිල් එකේ වාඩිලා ඉන්න කෙනාට දැනෙන්නේ ඒක නෙමෙයි වෙනස්. ඒ වගේ අපේ සිතෙත් ලැබුම් ගන්න පුළුවන් එක එක තැන්වල. ද්වේෂ සිතේ ලැබුම් ගත්තොත් ඒකේ ස්වභාවය දැනෙනවා. රාග සිතේ ලැබුම් ගත්තොත් ඒකේ ස්වභාවය දැනෙනවා. තණ්හාව, ඊර්ෂ්‍යාව, ලෝභය, ද්වේෂය මොනවා හරි දෙයක ලැබුම් ගත්තොත් ඒ ලැබුම් ගත්ත එහෙම නැත්නම් වාඩි වෙච්ච පුටුවේ තියෙන ලක්ෂණ ස්වરૂප දැනෙනවා. ඒ මොනොත් මොකද කරන්නේ? ඒ දැනීම හොඳ නැත්නම් එතනින් නැගිටින්න ඕන. ඉරියව්ව අපි මාරු කරනෝනේ දැනීම හොඳම තියෙනකොට. ඒ වැදිතල අනිත් පැත්තට මාරු වෙන්නේ දැනෙන ස්වභාවය ටිකක් හොඳමදි කියලා. එහෙම තියෙනවා. හොඳයි. නමුත් ඔය චේතනාවන් තුල ලැබුම් ගත්තහම ඒවයි ඇති වෙන වේදනාවක් සුඛ දුක්ඛ උපේක්ෂා කියලා කෙටියෙන් සරල කරලා පෙන්වලා දීලා තියෙනවා. කිසිම ස්ථානයක ලැබුම් ගැනීමක් නෙමෙයි සත්‍යෙහි ලැබුම් ගැනීම කියලා කියන්නේ. ලෝකේ මධ්‍යස්ථ විනිශ්චයකාරයෙක් ඇත්නම් එය සක්කාය දිට්ඨි දුරු කරපු සෝවාන් මාර්ගඵලලාභීෙක්ම පමණයි මධ්‍යස්ථ විනිශ්චයකාරයෙක් වෙන්නේ ලෝකයේ කෙරෙහි. අනිත් කෙනෙකුට මධ්‍යස්ථ විනිශ්චයකාරයෙක් වෙන්නට බැහැ. ඔහු මධ්‍යස්ථ විනිශ්චයකාරයනේ ඔහුන් පොතට අනුගතව ක්‍රියා කරන පිරිසක්. නීතියට අනුව ක්‍රියා කරන පිරිසක්. නීතිය කියලා කියන්නේ සත්‍ය හෝ මධ්‍යස්ථ හෝ සාවයක් නොවේ. එක කණ්ඩායමකගේ මතයක් සහ අනක්. එහි ඇති යථාර්ථය සත්‍යයක් නැත. එක කණ්ඩායමක් විසින් ඒක කිව්වොත් වැරදි කියලා ඒක වැරද්දක් වෙනවා. ඒකයි හේතුව. ඒ නිසා ලෝකයේ වැරදි පුජ්‍යලයෝ වගේම හරි පුජ්‍යලයෝ රාශියකුත් ලෝකේ දඬුවම් ලබනවා. නියම මධ්‍යස්ථ වෙනිශ්චකාරයා බවට පත් වෙන්නේ පුජ්‍යල හැඟීම් නැති කෙනා. සත්‍යවාදී පුජ්‍යලයේ කරේ නඩුකාරයට තරහ ගැස්සුවොත් ඉවරයි. අනේ පැත්තර ලිව්වා. අද හයත් තිබිච්ච එක අවුරුදු දෙකම ආරකට දැම්මා. ඉතින් ඒ නිසා සිතුවිල්ල ඉක්මවා ගියපු කෙනෙකුට තමයි සැබෑ මධ්‍යස්ථ පුජ්‍යලයෙක් වන්නට පුළුවන්. පළමුවෙන් අපි ඊට පස්සේනේ දැන් ඔය ආගම්, ජාති, වර්ග, කුල, මල ඔය ඔක්කොම ભેද හැදෙන්නේ පස්සේ මව් කුසෙන් ඉපදිලා මෙලවට ආවට පස්සේ. මව් කුසේදීම හැදෙනෝ දෘෂ්ටියක්. මොකද ඒ දෘෂ්ටිය? මේ මම ඇවිල්ලා වැහුණු ශරීරය මගේ කියලා. ඒ අපි වැහෙන්නේ ලොකුවට අතපය හැදෙන්නත් කලියෙ. මෞගුසට වැහෙන්නේ ඇවිල්ලා අතපය හැදෙන්නත් කලියෙ. කුඩාම කලලයට තමයි වැහෙන්නේ ඇවිල්ලා. ඒ කලලය තමයි ඊළඟට නලියලා 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 එයා ස්ත්‍රියක් පුරුෂයක් ස්වරූපයක් මෞගුසේ තියෙන ඥාන ලක්ෂණේනොත් ඒ වගේම අරයාගේ සාංශාරික ඥාන ලක්ෂණත් ඒවත් පදනම් වෙලා මෙයා මේ ප්‍රතිනිර්මාණී නිර්මාණයක් වෙනවා. අර මව්ගේ අච්චුවට මව්ගේ ඥානවලට පාරම්පරික ඥාන ලක්ෂණවලටත් අනුගත වෙවි නිර්මාණය වෙනවා. අන්න එතෙන්දී අපි කරනවා මේ ශරීරය මේ ඉන්ද්‍රියන් ටික මගේ කියලා තමයි පළවෙනි ස්වභාවය එන්නේ. දැන් අපි ඉන්ද්‍රියන් මගේ කියන ස්වභාවයෙන් එහාට අපි ගිහිල්ලා තියෙනවා. දැන් අපි මොනවද කියන්නේ? ඉන්ද්‍රියන් මගේ කියලා නෙමෙයි, දැන් අපි කියන්නේ රූප මගේ, ශබ්ද මගේ, ගන්ධ මගේ, රස මගේ, ස්පර්ශ මගේ, සිතුවිලි මගේ. දැන් අපි හොයාගෙන යන්නේ ඉන්ද්‍රියන් නෙමෙයි. අර සංසාරයේ මේ සැරිසරාගෙන ආපු ඒ විඥාන ධාතුව හොයාගත්තා ඉන්ද්‍රියන් ටිකක් මගේ කියලා. දැන් ඉන්ද්‍රියන් මගේ මගේ කියලා කතා කරන්නේ. දැන් අපි කතා කරන්නේ මට රූප ඕන, මට ශබ්ද ඕන මිහිරි, මට ගන්ධ ඕන, මට ඕන රස ඕන, මට මිහිරි පහසුකම් ස්පර්ශය ඕන. දැන් මේ මොහොතේ අපි මෙතන ඉන්නේ, ඉතින් මිහිරි ස්පර්ශයක් තියෙනවනේ, දාඩිය දාන්න නැත්නම් එනවනම් මිහිරි ස්පර්ශයක් තියෙනවා. ලස්සන ප්‍රසන්න සිතුවිලි ඕන කේකියා. දැන් ඒව හොයාගෙන යනවා. එතකොට ඇත්තෙන්ම අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා ඒවට ග්‍රහණය වෙන දේවල්ද ඉන්ද්‍රියන්ද අතහරින්න ඕනේ. දැන් මොඩාක් බෞද්ධයන්ට වැරදිච්ච තනක්, අපේ බෞද්ධයෝ ඉන්ද්‍රියන්ට ග්‍රහණය දේවල් වෙන දේවල් එක්ක ෆයිට් එකක් දෙන්නේ. එහෙ නැත්තම් යුද්ධ කරන්නේ. ඉන්ද්‍රියන්ට ග්‍රහණය වෙන ඒවට පිළිකුල් කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා, කැතයි කියනවා, දුර්ගන්ධයි කියන නොවෙන. නෑ, ඔබ ඉන්ද්‍රියන්ට ග්‍රහණය වෙන දේ නෙමෙයි අයින් කරන්න ඕනේ, ඉන්ද්‍රියන්. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි, ඉන්ද්‍රියන්. චක්කුණා සංවරෝ සාදු, සාදු සෝතේන සංවරෝ කිව්වේ ඒකයි. ඒ ඉන්ද්‍රිය අයින් කරන්න. චක්කු කියන්නේ ඇහැ අයින් කරන්න, ඇහැ නිරෝධ කරන්න, චක්කු නිරෝධ කරන්න, කන නිරෝධ කරන්න, නාසය නිරෝධ කරන්න, රස දිව නිරෝධ කරන්න, ගත නිරෝධ කරන්න, සිත නිරෝධ කරන්න. එතකොට සිතවිල්ල නිරෝධ කරන්න උවමනාව නෑ. ඔබේ වාහනේ වික්කට පස්සේ ඔබට දැනෙන්නේ මොන විදියටද? ඔබට පේන දුරින් ගෙදර කෙනෙක් වාගේ වාහනේ වාට ලක්ෂ මේ 20ක් දීලා ගෙනියනවා. ගෙනිච්චට පස්සේ ඔබට ඒ වාහනේ දැනෙන්නේ කොයි විදියටද? ඒකේ ඕනෝට වැඩි බරපටෝගන යනවා, වහල උඩ නැගලා යනවා, හප්පනවා, පොඩි ළමයි එහෙ මෙහෙ අරන් යනවා. අපි කියනවා දෙලියට බැලලා, හා හා අරයන් නැ මේ වලවල වලට ඒ හැප්පේ කියලා. ඒ නිසා ඔබ ඉන්ද්‍රියන් දුරු කළාම අන්නේ එහෙමයි. ඒත් ලෝකේ රූප ගැටේ, ශබ්ද ගැටේ, ගන්ධ ගැටේ, රස ගැටේ විකුණපු වාහනේ වගේ පෙනේ. විකුණපු වාහනේ වගේ පේනකොට එච්චර කරදරයක් තියනවද මනසට? දැනට ඔබට බොහෝ දෑ ඔබේ වාහනේ වගේ, මමේ වාහනේ වගේ, මම මගේ ආත්මය වශයෙන් ඔප්පු තිරප් සහිත තරම් තියෙන්නේ. හරියට සසල වෙනවා. ඇයි? මේක වග කී යුත්තා මමයි 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 කියලා හිතෙන තරමට හරි සසල වෙනවනේ නේද? තමන්ගේ වාහනේ ඩ්‍රයිවර් එලවගෙන ගියත් මේෙන් හැප්පුවොත් එහෙ මේ ගුණොත් එහෙම අපිට තමයි කරදර වෙන්නේ කියලා දන්න නිසා එහේ ඔය හිමින් යන්න, හිමින් අරවන්න යන්න කියලා ඉල්ලාන කරන්නේ ඒකයි. ඒක අරම අපි කියමන් වල කියලා තියෙනවා. අල්ලාගෙන ඉන්න පුජ්‍යලයාගේ, අතහැරී පුජ්‍යලයාගේ ඇති වෙනස, අල්ලපු ගෙදරයි තම ගෙදරයි අතර ඇති වෙනස දකින්න කියලා. අතහැරී පුජ්‍යලයා අල්ලපු ගෙදර වගේ සියල්ලම දකිනවා. අල්ලගත්තු පුජ්‍යලයා මගේ ගෙදර වගේ තමයි ඔක්කොම අල්ලගන්නේ. එක්තරා උදාහරණයක් අපි ලබා දුන්නේ විදිහට. එහෙමනම් මේ සියලුම ධර්ම කාරණා කියපු ස්වාමීන් වහන්සේ සත්‍යද අසත්‍යද, අඩුවක් තියනවද, දෘෂ්ටියකට අන්තයකට ආගමකට ජාතියකට ගෝත්‍රයකට වැටෙනවද? ඒ ධර්මයේ තුලින් ඔබට ලැබෙන වින්දනයේ ආස්වාදය අසුබයිද සුබයිද ආදී කොට ඇති වශයෙන් සුළු මොහොතක් විදර්ශනා කරන්න නිහඬව සංසුන්ව ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරය ඔබ ලබා ගන්න, එමත් නැත්නම් රස විඳින්න. දැනට ඔබට තිබෙන ඥානයට කියන්නේ ඉන්ද්‍රිය ඥානය කියලා. ඒ ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ ඔබේ තියෙන ඔය නුවණින්, ඔබේ ඥානයෙන් ඉන්ද්‍රියන් වලින් ගන්නාලද ස්වરૂපයක් දිහාම, ලක්ෂණයක් දිහාම බලන නිසා. අපි ලෝකෝත්තර සමාධිය වඩනවායි කියලා කියන්නේ මේක ටිකක් ධර්මයේ ප්‍රගුණ වෙච්ච අයට හරි වඩිනවා. ලෝකෝත්තර සමාධිය වඩනවායි කියලා කියන්නේ අර ඉන්ද්‍රියන්ට සාපේක්ෂිතව ඒ ඉන්ද්‍රියන් වල සංසුන් භාවය හෝ අසංසුන් භාවය හෝ සමණයටපත් කිරීමට යෑම නොවේ. ඔබ ලෝකෝත්තර සමාධිය ලබා ගැනීම සඳහා ඉන්ද්‍රයන්ට ග්‍රහණය නොවන ධර්මයට ඔබේ අවධානය පැමිණිය යුතුයි. ඉන්ද්‍රයන්ට ග්‍රහණය නොවන ධර්මතාවයක් තමයි කෙනෙකුට පහළ වෙන්නේ. ඒ ඉන්ද්‍රයන්ට ග්‍රහණය නොවන ධර්මතාවයට අවධානය ඔබ තුළට ආ යුතුයි. එහෙම ආවොත් පමණක් ඒ ධර්මය ඔස්සේ තිබෙන නිර්වාණ ගුණය ඔබේ ඇඟ පුරා, ඔබේ මනස පුරා ගලා යනවා. එහෙම නැතුව ඔබ ගිහිල්ලා වෙන සංඥාවකට, රූප සංඥාවකට, අරූප සංඥාවකට හම්බුනොත් එහෙම ඒ ඔස්සෙන් රාගය ඇති වෙන. ඒකට කියනවා රූප රාග, අරූප රාග කියලා. රාගය කියලා කියන්නේ ඇලීම. රාගය කියන්නේ මේ වෙන දෙයක් නෙමෙයි, හැම දෙයකටම ඇලෙන ගුණයක් තියෙනවනේ, ඒකට කියනවා රාගය කියලා කියනවා. ඇලෙන ගුණාංග තියෙනවා. සංගීතයේ ඒ වචනේ පාවිච්චි කරන්නේ ඒකයි. ඒ රාග කියලා සඳහන් වෙන්නේ අලවන ගුණය, මන බඳින ගුණය තියෙනවා. රාග කියලා කියන්නේ ඒකයි. ඒ නිසා ඔබ මේ ලෝකෝත්තර විෂය හොයාගෙන ආ යුතුයි, ගවේෂණය කළ යුතුයි. ඉතින් අපි මීට පෙර කියපු යම්කම් කරුණුත් අපිට අවදි කරන්නට සිද්ධ වෙනවා. මේ වෙනකොට නවක පිරිසුත් ඉන්න නිසා පෙර කියපු කරුණුත් අපිට වරින් වර අවදි කරන්න සිද්ධ වෙනවා. ඒ අවදි කරලා යත්තන්ට ඒ කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර බලාගෙන ගියත් ඒක කිසි වරදක් නැහැ. අර සමාන සූත්‍ර තියෙනවා. බලාගෙන යාම එකම කරුණ තමයි ඒ දෙආකාරයකටම කියෙන්නේ කියලා සමානව දේශනා වෙනවා. මොකද එකම ඒ කරුණ ගැළපෙන දෙන්නෙක් සිටින්නට පුළුවන් නිසා. දැන් අපි ජීවිතයේ අර ඉන්ද්‍රිය ඥානය තුළින්ම ග්‍රහණය වෙන දෙයක්ම ග්‍රහණය කර 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 හොය හොයා ගිහිල්ලා ඒවයි තුළ තියෙන සාරය බිබී ඉන්නවනේ. මොනවෙන්ද ඒවයින් එන්නේ සාරය? සුඛ දුක්ඛ උපේක්ෂා සාරයක් තමයි එන්නේ. කොච්චර සාරේ බිව්වත් ඇති වෙනවද? නෑ, බීලා හති වැටෙනවා. මිනිස්සු හැමදාම දුක් විඳිනවා. මේ මව්පියෝ දුක් විඳලා මහන්සි වෙලා දරුවන්ට ගෙවල් දොරවල් හදලා ස්ථාවරයක් කරලා ඒගොල්ලන්ට උගන්වලා ඇත්ත වශයෙන්ම මේ තත්ත්වයට පත් කරන්නේ ඒගොල්ලෝ අපිටරන් දුක් නොවිඳ ඉන්න පරම්පරාවක් වෙන්න ඕන කියලා. නමුත් ඒ පරම්පරාව හැම වෙනවද? නෑ. ඊළඟට අර ඉස්සෙල්ල පරම්පරාව වගේම මේ පරම්පරාවත් දුක් විඳිනවා. ඊළඟ පරම්පරාව සපවත් කරන්නේ. ඊළඟ පරම්පරාව සපවත් වේද? නෑ. දැන් බලන්න ඔය චීනය, ජපානය, ඇමරිකාව වගේ රටවල්වල අනේ ඉතින් පෝසත්නම් මානසික විවේකය, කායික විවේකය සතුට මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන්න ඕන. නමුත් ඔය දියුණුව කියන හැම රටකම මිනිස්සු පැය 12ක් විතර වැඩ කරනවා. කන්ට වෙලාවක් නැහැ, බොන්ට වෙලාවක් නැහැ, නිදාගන්න වෙලාවක් නැහැ, දුක් විඳිනවා. ඉතින් දියුණුවද ඒ රට? නැහැ. වස්නකොට ලංකාව තමයි දියුණුවම රට. පැය 8නුත් පැය 3යි වැඩ කරන්නේ. ලෝකෙ දියුණුව රට ලංකාව කියලා කියන්න ඕනේ. ඒ තරම් භාග්‍යවන්ත තියෙනවා. ඒ කියන්නේ කළ යුතු වැඩ රාජකාරියක් තියෙනවා නම් අපේ අය නොකර ඉන්නේ නැහැ. ඉතින් වැඩ නැත්තම් මොනව කරන්නේ? නිකන් ඉන්න මිසක් නේද? වැඩ නැත්තම් මොනව කරන්නද? එහෙමනම් අපි මේ ලෝකෝත්තර විෂය ධාරාව කරහා අපි අවධානය අපි ගෙන යා යුතුයි. ඒ ගෙන යාමට ඔබට තනියෙන් බෑ. ඔබ දැන් තනියෙන් හිටියොත් මම මේ ලෝකෝත්තර අවධානය යොමු කරගන්න ඔබට පුළුවන්ද? නෑ. ඉතින් අපි පොඩි සිද්ධාන්තයක් කියලා දීලා තියෙනවා. අර අපේ පොතේ තියෙන වචනයත් මම ඒක අවදි කරන්න කැමතියි. රය දහවල ඉක්ම වූ රහත්හු. අපි රහතුන් කියලා දාලා තියෙන රහත්හු සඳහන් වෙනවා. රය දහවල ඉක්ම වූ ඔබ ජීවිතයේ ඉඳ සිතලවත් තියනවද? රාත්‍රිය ඇරෙන්න, දහවල ඇරෙන්න වෙන දෙයක් ලෝකේ තියනවා කියලා හිතන්නේ? වෙන දෙයක් තියනවා ලෝකේ. රාත්‍රිය ඇරෙන්න, දහවල ඇරෙන්න වෙන දෙයක් ලෝකේ තියනවා. අන්න ඒ දේ ඔබ හොයා ගන්න ඕන. ඔබට රාත්‍රියේදී ලැබෙච්ච දුක් වේදනාත් නැති වෙනවා. ඔබට දහවලේදී ලැබුණු දුක් වේදනාත් නැති වෙනවා. රැය දහවල ඉක්මවා ඔබේ මනස ඥානය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත දවසට. මුලදී අඩු වෙනවා. 100%ක් එහි පදිංචියට ගියපු දවසට සම්පූර්ණයෙන් නැති වෙනවා. දැන් නුවර එළියට ලං වෙන්නනේ සීතල වැඩි වෙන්නේ. උදාහරණයක් කිව්වේ නේද? අපි එතකොට AC ඕෆ් කරලා දොරවල් අරගෙන ලස්සට යනවා කූල් එකේ. එතකොට 18යි 16 15 13ට එන නිසා ඒ වගේ නිර්වාණ ධර්මයට ලං වෙන්න ලං වෙන්න ඔබටත් ඒ නිර්වාණ ධර්මයේ තියෙන සිසිලස දැනෙනවා. එහෙමනම් ඔබ ලැබුම් ගත යුත්තේ, ජීවත් විය යුත්තේ, පදිංචිය ඔබ සපයා ගත යුත්තේ රය දහවල නොමැති ලෝකයක. හොඳයි, රය දහවලයි නොමැති ලෝකයේ මොන වගේද? අපේ නමක තරුණ දරුවෙක් කියන්න බලන්න. රැයයි දහවලයි දෙකම නැත්තම් මේ ලෝකේ මොන වගේ ස්වરૂපයක් ඇද්ද? අදහසක් ආවේ නැද්ද? හා කියන්න බලන්න. ඒ පරණ පිරිස් නම් ඔබට උත්තර දීලා දීලා දැන් උත්තර ටික හොඳට මතකයි. රැය දහවලයි ඉක්ම වූ අවස්ථාවක ඉතින් ඒ නැවත මේවා තවත් පැහැදිලි වෙනවා. ඒ කලින් අහපු පිරිස වුණත් ඒ කාරණේ ගැන අවධානයෙන් අහන්න. මොකද ඒක තවත් දීප්තිමත් වෙනවා. දැන් හතරන් වුණත් පොලිෂ් වුණා තවත් ඉස්තයිනේ. ඒ නරකක් වෙන්නේ නැහැ. නර්මයත් ටික වැඩිපුර ප්‍රගුණ වෙන තරමට ඒකේ තියෙන දීප්ති ආලෝකය වැඩි වෙනවා. බලමු අපි ඈ. දුක නැති ස්වરૂපය. තවත් ස්වභාවයක් කියන්න බලන්න. හැට පේන ස්වරූපයකින් කියන්න බල. රැය දහවල ඉක්ම වූ ස්වභාවය හැට පේන කෝණයෙන් බලලා කියන්න බල. තර්කයෙන් ඔප්පු වෙනවා නිල් අහස පෙනුනේ දහවල නිසා කියලා. මං කිව්වේ රෑ දහවල ඉක්ම වූ අවස්ථාව හැට පේන විදිය. රෑ දහවල ඉක්ම වූ අවස්ථාව තමන්ගේ ඇසට කිව්වට ඉතින් මස් ඇසට නෙමෙයි නුවණ ඇසට හරි ග්‍රහණය වෙන විදිය. උත්සාහ කරලා කියන්න බලන්නේ. දැන් අපි මෙතෙක් වෙලා දේශනා කරපු ධර්මයේ තුල එය ගැබ්ව තිබුණා. රාත්‍රිය පැත්තකට ගලා. හරි. ඊළඟට දහවල ගත්තා. දහවලත් පැත්තකට ගලා. දැන් තමයි ඔබේ ගමන ආරම්භ වෙන්නේ. දැන් තමයි ඔන්න ගේට්ටුව අරගත්තේ ගමන යන්න. ඔබට හසු වෙන වචනයක් මේක රැය කියන පැත්තට හරි අහුවෙනවනම් ඒකත් ඉවත් කරන්න. ඒක රාත්‍රියට මේ උත්තරේ හරි වෙන්න බෑ. දහවල කියන ස්වරූපයක් ඒක ගෑවිලා තියෙනවනම් ඒ වචනේ ඒකත් අයින් කරන්න. මේක වෙන්න බෑ උත්තරේ හාමුදුරුවෝ. අහන්නේ දහවලට සම්බන්ධයකුත් නැති රාත්‍රියකට සම්බන්ධයකුත් නැති දෙයක් ගැන. රැය දහවල ඉක්ම වූ කියන ස්වරූපය. ඊළඟට ඒක හොයාගෙන තමන්ට මාවෙනක විදියට හොයාගෙන යන්න. එක් එක් අයට එක 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 විදියට තේරෙන. ඒ තමන්ට තේරෙන විදිය තමයි වැදගත්. අනිත් කෙනා දෙන පිළිතුර නෙමෙයි වැදගත්. දැන් මටත් මේකේ උත්තරයක් මල් ළඟ තියාගෙන මම දන්නවා ඕගොල්ලෝ අපහසුතාවයට පත් කරනවා නෙමෙයි මේ. මොකද මේ උත්තරේ ඔබතුලින් මතු කිරීම තමයි ඔබට සැනසීම ගෙනල්ලා දෙනවා කියලා කියන්නේ. නේද? ඉදත් වඩා කාරුණික ගුරුවරයෙක් කියලා කියන්නේ සියලු උත්තර කියා දීම නෙමෙයි, ඔහුතුලින් උත්තර සපයා ගන්න විදිය ජනිත කිරීම, හැකියාව ඇති කිරීම. එනිසා මාත් ඔහුම අනුකම්පක ගුරුවරයෙක් හැටියට ඔක්කොම කරුණු කාරණා කියලා දෙනවටත් වැඩිය තමාන්ට ඒ දේ අවබෝධ කරගන්න ඉඩ හරින්නට අවස්ථාව සලසන්නට ඕන. ඔබම මතු කරගත්තොත් යම් දෙයක් නුවණින් ඒක ඔබේ දෙයක්. එහෙම නැතු මං කියන දේවල් ඔබ මතකෙ තියාගත්තොත් ඒක ඔබට අයිති නෑ. ඒක අහවල් දාර්ශනිකයාට, අහවල් පුජ්‍යලයාට කියලා කියන්නේ අපි. එසම ඔබ තුලින් මතු කරගන්න ටික වෙලාවක් විදර්ශනා කරලා. මේ ධහම අවබෝධ කරගත්ත කෙනෙකු වුණත් තමන්ගේ ප්‍රඥාවෙන්, සංඥාවෙන් රාත්‍රියයි දහවලයි දෙකම ඉවත් කළාට පස්සේ ඒ නිර්වාණ ගුණය හොඳට දැනෙන්න පටන් ගන්නවා. අනිත් අයට ඒ ගුණය පරේක්ෂණය කරලා ඒ ගුණය උදා කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ දෙපිරිසට මේ දෙආකාරයකින් දැනෙනවා. ධර්මයේ පහළ වෙච්ච කෙනෙකුට මගේ ප්‍රඥා දර්ශනයෙන් රාත්‍රියේ දහවල කියන දෙක අයින් කළාට පස්සේ අර ලෝකෝත්තර ගුණය ඒ හරහා ගලාගෙන එනවා. යම්කිසි දොරටුවක් ඕන ගලාගෙන එන්න. නමුත් අපි ඔක්කොම දොරටු වහලා තියෙන්නේ. සත්‍ය ගලාගෙන එන්න තියෙන දොරටු වහලා තියෙන්නේ මේ දෘෂ්ටිවලේ, සංකල්පවලේ වැහිලා තියෙන්නේ. ඒ නිසා අපි දෘෂ්ටිගතව ඉන්නකන් සත්‍ය පේන්නේ නැහැ. අපිට පේන්නේ අපේ දෘෂ්ටියේ හරි වැරද්ද විතරයි. සත්‍යම කියතොත් ලෝකේ අපි කෙරෙහි අපි දෘෂ්ටිගත වෙලා ඉන්න නිසා අපේ වැරද්දක් අපි කවදාවත් කියන්නේ නෑ. අපි හැමදෙසියෝ කිය අපි හරි, අපි හරි, අපි හරි, අපි හරි. මේ ලෝකේ ඉන්න ඔක්කොම හරි. හොරු මංගොල්ලකාරයොත් හරි, ඔක්කොම හරි. කිසි කෙනෙක් කියන්නේ නෑ වැරදි කියලා. ඈ ඒ මංගොල්ලකාරය හරි මේ හේතුවක් කියනවා. ගහට නැග්ග මිනිස්සෙට හේතුවක් තියෙනවා. ඒ නිසා දෘෂ්ටිගතව ඉන්නකම් මේ ලෝකේ සත්‍යවාදී පුජ්‍යලේ බවට පත් වෙන්නේ නෑ. දැන් තේරෙන්නේ නෑ කියන පස්සේ ලෝකේ ඒ හැමෝටම තියෙන දෙයක්. නමුත් ඒක තේරුම් ගැනීම සඳහා උත්සාහ කළ යුතුයි නේද? තේරුම් ගැනීම සඳහා ක්‍රමානුකූලව උත්සාහ කළ යුතුයි. ඒකට තියෙන ප්‍රතිපදාව තමයි ඒක පුළුවන් විදියට ඒක තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. පුළුවන් විදියට තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. එවිට යම් දවසකදී අපිට සම්පූර්ණ වටහා ගැනීම, තේරුම් කර ගැනීම සිද්ධ කරගන්න හැකියාව ලැබෙනවා. අපි රූප නිරෝධය කරා, ශබ්ද නිරෝධය කරා, ගන්ධ නිරෝධය කරා, රස නිරෝධය කරා, ස්පර්ශ නිරෝධය කරා, සිතුවිලි නිරෝධය කරා සිත යොමු කළොත් එයින් පැමිණෙන්නේ නැහැ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. හරිද ඒ කාරණේ? හේව කරා නිරෝධය කරා යොමු කළොත් ඒවයින් අරමුණු පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අරමුණු පහළ වෙන්නේ නැති නිසා වේදනා ඇති වෙන්නේ නැහැ. වේදනා ඇති වෙන්නේ නැති නිසා තණ්හාව ඇති වෙන්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ නැති නිසා සසර පුජ්‍යලයා සත්වයා නිර්මාණය වෙන්නේ නැහැ. ඒ සිතුවිල්ල තුළ මුලින්ම මේ සිතුවිල්ල ගැන කතා කරන්නේ. සිතුවිල්ල තුලත් ආත්මයක් තියනවාද නැද්ද? තියෙනවා. මේ මමය, මාගේ සිතුවිල්ලය කියන ආත්මීය ගුණයෙන් පහළ වෙන සිතුවිල්ල තමයි භවය කියලා කියන්නේ. අරකටත් භවය කියලා කියනවා. මෙතනත් භවයක් හැදෙනවා. ඒ නිසා එතකොට භවයක් එතන හැදෙන්නේ නැති වෙනවා. අර ක්‍රමානුකූලව සියල්ලම නිරෝධයට පත්වීම නිසා. ඒ නිසා අධ්‍යාත්මික ශූන්‍යතාවයේ බිඳු නිහඬ බව සැනසිලිදායකයි. හැබැයි ශූන්‍යතාවයේ බිඳු නිහඬතාවය වෙන්න ඕන. ශූන්‍යතාවයේ තල හිටියොත් එහෙම එතන වේදනාව සහිතයි. ශූන්‍යතාවයේ බිඳලා ඉන්නවනම් එතන වේදනා රහිතයි. වේදනා නැහැ. හැමෝම කැමතිනේ නේද? සහනයෙන් ඉන්න, සන්තෝෂයෙන් ඉන්න, සැනසීමෙන් ඉන්න කැමතියි. එතන තමයි තියෙන්නේ සැනසිල්ල. ශූන්‍යතාවයේ බිඳු ස්ථානය. ඒක තමන් ප්‍රඥාවෙන් දකින්න. නුවණින් හොයාගෙන ගිහිල්ලා ඒක දකින්න දෙයක්. යදා පඤ්ඤාය පස්සතේ. නුවණින් දකින්න දෙයක්. නුවණට දැනෙන දෙයක්. ඒක නුවණට දැනෙන්න පටන් ගත්තට පස්සේ නුවණ හරහා සම්මා දිට්ඨිය ඇති වෙලා සම්මා සංකප්පය කරා, සිත කරා, වචනය කරා, ක්‍රියා කරා ජීවිතේ පුරාම ගලාගෙන යන දෙයක් බවට පත් වෙනවා. ඕනෑම කෙනෙක් මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ දැකීම ඔස්සේ. දකින කෝණය ඔස්සේ තමයි මනුස්සයා ක්‍රියාත්මක වෙන්නේ. කෝණය නිවැරදි වුණාට පස්සේ සියලුම ඒ ගමන් මාවත් පවිත්‍ර වෙනවා, පිරිසුදු වෙනවා. චේතනා හම්බෙක්කවේ කම්මම් වදායමි. කම්ම නිරෝධය වෙන්නේ තර චේතනා ලක්ෂණයෙන්, දෘෂ්ටි ලක්ෂණයෙන්. මෙතන චේතනාත්මක ගුණයක් නෙමෙයි, මෙතන තියෙන්නේ චේතනා නිරෝධයක්. චේතනා නිරෝධයක් තියෙනවා. තේරෙන්නේ නැහැ නේද? තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති එකද හොඳ තේරෙන එකද? නැත්තන්ට පොඩි විශේෂ කාරණයක් ඒක මම කියලා දෙන්නම්. හඬවත් කියන්න හැම එපා. තේරෙන්නේ නැති එක හොඳයි. ඒක හිමිසරි විදර්ශනා කරලා කාලයක් ගියාම ඔබ තේරේ හැමදෙරු මොකද්ද ඒ කිව්වේ කියලා. තේරෙන්නේ නැති එක හොඳයි. තේරෙනවා කියලා කියන්නේ විඳවනවා. හොඳයි නරකයි කියලා ප්‍රභේදනය කරනවා. මේක මෙහෙමයි කියලා ආකල්පනය කරනවා. මේක මෙහෙමයි කියලා දෘෂ්ටිකරණය කරනවා. ඊට පස්සේ අපි කියනවා මට තේරෙනවා. ඒකේ මට හොඳ ආස්වාදයක් ලැබුණා. ඒක නරක ආස්වාදයක් ලැබුණා කියලා කියනවා. නොතේරෙන එක හොඳයි. කොහොමත් නොතේරෙන ධර්මයක් තමයි ඔබට කියන්නේ. ඒ නොතේරෙන බව හොඳට තේරුම් ගන්න. ඒ නොතේරෙන බවින් පෝසත් වෙන්නේ. නොතේරෙන බවින් පෝසත් වෙන්නේ. දැනුම් තේරුම් ඇති කෙනෙක් වෙන්න ගිහිල්ලානේ තේරෙන ප්‍රමාණය වැඩි වෙන්න ගිහිල්ලානේ ඔය ගොරෝසු වෙලා දින්නේ. පොඩි ළමයෙකුට වඩා හරි ලොකුවට තේරෙනවා. ලොකු අයට බරට ගොරෝසුවට දැඩිව පොඩි ළමයෙකුගේ තියෙන තරහ දවස් දෙකකින් ඉවරයි. දවසින් අමතකයි. අර ඒකට සෙල්ලම් කරපුවා ආයේ ඒ විදිහටම සෙල්ලම් කරනවා. වැඩි හිටියන්ගේ කල්පවතුනෝ. මැකෙනවා නමුත් කල්පවතුනෝ බරයි. මොකද හොඳට තේරුම් ගන්න පුරුදු වෙලා. තදින් ග්‍රහණය කරන්න පුරුදු වෙලා. ඒ නිසා මේ ධර්මය නොතේරෙන කමත් වටිනවා කියන එක මතක තියාගන්න. නොතේරෙන කම විශාල වටිනාකමක් දනවන. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. නේ මට තේරෙන්නේ නැහැ කියලා දැන් මෙතෙන්දි හිතාගන්න. හාමුදුරුව කියලා තියෙනව නේද මේ නොතේරෙන කමත් මොහොම වටිනවයි කියලා. නේද? එනිසා නොතේරෙන කමදි මේ බය වෙන්න එපා. ඉතින් අපි කිසිවක්ම නොතේරෙන තත්වයකට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද? අවේදීත කියන තත්වයට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. විඳින්නේ නැති. ඒ කියන්නේ තේරෙන්නේ නැති. සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් තෝරන්නේ නැහැ. අතීත අනාගත වර්තමාන වශයෙන් තෝරන්නේ නැහැ. යන මුකුත්ම විඳින්නේ නැහැ. විඳවන්නේ නැහැ. නමුත් මේක ලෞකික ජීවිතයේ තුල සාමාන්‍ය ඉන්න කෙනෙකුට මුකුත් විඳින්න නැතුව ඉන්න කිව්වොත් එහෙම එයා විඳිනවා. ශූන්‍යතාවය. හිස් බව විඳින්න පටන් ගන්නවා. ඒක මම කියන්නේ අර හිස් බව ඉක්ම වූ ඔව් නිහඬ බව ඇති කරගන්නවා. ඔව් සැබෑවීම ස්වභාවික තත්වයක්. නමුත් ස්වභාවික තත්වයක් තුල පුජ්‍යලත්වයේ තියෙන කෙනෙකුට පිහිටන්න බෑ. පුජ්‍යලත්වයේ නැති කෙනෙකුටයි ස්වභාවිකත්වයේ තුල පිහිටිය හැකේ. ඒ නිසා පුජ්‍යලත්වයේ අපි නැති කරගත යුතුයි. පුජ්‍යලත්වයේ තියාගෙන මොන පැත්තෙ හිටියත් අපි ඒ ස්වභාවිකත්වයේ නෙමෙයි ඉන්නේ. පුජ්‍යලත්වයේ හිටදී මෙන්න මෙහෙම අතරමං වීමක් වෙනවනේ. දැන් අපි මේ නැගෙනහිර පැත්තට ගියාම බස්නාහිර පැත්ත පේනවා. එතකොට යාට පේන්නේ නැති පැත්තක් තියෙනවා. මොකද්ද? නැගෙනහිර පැත්ත පේන්නේ නැහැ. බස්නාහිර පැත්තට ගියාම නැගෙනහිර පැත්ත පේනවා. බස්නාහිර පැත්ත පේන්නේ නැහැ. උන්ට පුජ්‍යලත්වයේ තියෙන දුර්වලකම. තමන් යන පැත්ත පේන්නේ නැහැ. තමන්ට මුහුණ ඉදිරියටලා තියෙන පැත්ත පේනවා. නමුත් නිතරම පැත්තක් අන්ධකාරයි. දැන් ඔයත්තන්ට මේ පිටුපස තියෙන මේ සියල්ල පේනවා. ඔයත්තන්ගේ පිටුපසින් තියෙන කිසිම දෙයක් නැත්තන්ට පේන්නේ. ওই ලක්ෂණේ තියෙන මමංකාරය. දෘෂ්ටියේ තියෙන ස්වභාවය ඕකයි. දැන් සර්වඥ කියලා කියන්නේ සියල්ල. සියල්ල සියල්ල දක්නා නුවණ. නමුත් කෑම හදන්න දන්නේ නැහැ. මොකදන්නත් කෑම හදන්න දන්නේ නැහැ. මුදයන්හන්සේ මේ සීතකරණ හදන්න, ප්ලේන් හදන්න, කම්පියුටර් IC හදන්න, ඒව දන්නේ නැහැ. ඒ වෙනම දෙයක්. ඒක වෙනම දෙයක්. ඔය බොහෝ තාක්ෂණික නිපැයුම් හොයාගත්තේ මේ ඇහැ නෙමෙයි. යන්ත්‍ර උපකරණ. ඒවයින්ම තමයි විද්‍යුත් බලය, ශක්තිය ඒ ඔක්කොම අනින්නේ. ඒව ඇහැට පේන්නේ නේ? නවීන ඒ තාක්ෂණික නිර්මාණ වෙලා තියෙනේමයි. මේක මනස තුල සරුවඥ. ඒ කියන්නේ හැම පැත්තක්ම පේනවා. කියන්නේ මනසෙ සැඟවුණු පැත්තක් නැහැ. දෘෂ්ටිගත වෙච්ච පැත්ත නැහැ. මොනෝ පැත්තක්වත් දෘෂ්ටිගත වෙලා නැහැ. සර්වාකාරයෙන්ම පේන හැම පැත්තක්ම පේන කියලා කියනවා. දැන් ඔබට හැම පැත්තක්ම පේන්නේ නැහැ. ඔබ ඔබේ පැත්තේ ඉඳගෙන බලනවා. ඒකට කියනවා අපි කණ්ණාඩි දාලා බලනවා කියලා කියන්නේ ඔකට. තමන්ගේ දෘෂ්ටියෙන්, තමන්ගේ කණ්ණාඩියෙන්, තමන්ගේ මතයෙන්, තමන්ගේ ආගමික, ජාතික, වාර්ගික න්‍යායෙන් බලනවා. දැන් බෞද්ධය බලන්නේ ලෝකෙ දිහා බෞද්ධ ක්‍රමයට. මුස්ලිම් කෙනා බලන්නේ මුස්ලිම් ක්‍රමයට. කතෝලික කෙනා බලන්නේ කතෝලික ක්‍රමයට. ජෛන කෙනා කරන්නේ ජෛන ක්‍රමයට. දැන් බලන්න මේ ලෝකේ ආගම් වලට කරන්න බැරි වැඩක් නැහැ නේ. ඕන එකක් කරන්න පුළුවන්. ඇඳුම් අඳින්නත් පුළුවන්. ඕන ඇඳුම් නැතුවම තියන්නත් පුළුවන් මිනිස්සු. ඕක ආගම් ලෝකේ කළා තැන්ද? කළා තියෙනුනේ ගන්නාත පුත්තලා ඇඳුම් නැතුව යන්නේ ඇයි? ආගමක් නිසා. තවත් පිරිසක් මුළු ඇඟම වහලා මූණත් වහලා යන්නේ ඇයි? ආගමක් නිසා. ඈ ඉතින් ඒ නිසා පුදුමයි නේ. ආගමකට කරන්න පුළුවන් කරන්න බැරි වැඩක් නැහැ. අද වුණත් කිව්වොත් අපි මිනිස්සුන්ට මොනවා හරි මේ මේ පොල් ගෙඩියක් අරගෙන මෙතන ඉඳලා පාරේ අතුරු ගිරියට පෙරලෙන්නේ කිව්වොත් දේව බලයකින් මේක කියන්නේ කියලා ඒ වැඩෙත් කරනවා. හැබැයි මිනිස්සයා මෝහයෙන් අන්ධ කරන්න ඕන. එහෙම නැතුව බෑ. මෝහයෙන් අන්ධ කළ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න ඕන නම් මෙච්චර බණ කියන්න ඕනේ නැහැ. ඉතාම පොඩි මෝහන විද්‍යාවක් ඉගෙන ගන්න තියෙනවා. ත්‍රස්තවාදීකට පුළුවන් විනාඩි 5න් තමන් වෙනුවෙන් මරාගෙන මැරෙන මිනිහෙක් නිර්මාණය කරන්න. ඒ අරයාගේ තියෙන මෝහය ප්‍රයෝජනෙට ගන්නවා. ටක් ගාලා අර කපටි පුජ්‍යලයා. මට ලෙඩ වුණාම පස්පංගුව එකක් අම්බ ගන්න එකක් හදා ගන්න බෑ. අවුරුදු 100ක් බණ කිව්වා. ඒකට හේතුව නෑ පස්පංගුවක් නම් හදලා දෙයි මේ ඉන්න කට්ටිය කොහෙලා කරියල්ලා. නමුත් අපිට එහෙම පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව අපි විද්‍යාව පහල ගන්න අපි එවැනි අපේක්ෂාවකුත් නැහැ. ඊටත් වඩා ඔවුන්ගේ ජීවිත ඔවුන්ට බාර දීලා ඔවුන් තුලින් ගොඩනගන්නේ. අපි විසින් අනකින් හසුරවනවා නෙමෙයි. දැන් මේ ලෝකේ ගොඩාක් දෙනෙක් ඉන්නේ කො ජාතියෙන්, ආගමෙන්, පුජ්‍යලයෙන් පාලනය වෙන අය. කෙනෙක් නිසා, දෙවියෙක් නිසා, ශාස්ත්‍රවරයෙක් නිසා. හැබැයි ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් පාලනය වෙන්නේ තමා තුලින්. ඒකයි අත්තාහි අත්තනෝනාතෝ කිව්වේ ඒකයි. තමාට තමා පිළිසරණ වෙච්ච, ගුරුවරයා වෙච්ච කෙනෙක්. එයා වැරදි වැඩ කරන්නේ නැත්තේ කරන්න හොඳ නැති නිසා. එයා හොරකම් කරන්නේ නැත්තේ කරන්න හොඳ නැති නිසා. එයා බොරු කියන්නේ නැත්තේ බොරුව හොඳ නැති නිසා. එයාට දැනෙන්නවනේ එයා මේ නරක වැඩක් කරන්නේ නැත්තේ ලෝකෙ කිසිම ආකාරයකින් හොඳ නැති නිසා. කවුරුවත් කැමති නැහැනේ වැරදි දැනීමක්, වැරදි ආස්වාදයක් තියෙන දෙයක් තමන්ගේ ගේ ඇතුලේ තියෙන්න අරින්නේ. ගණකන් දැන් ගේ ඇතුලේ තියෙන අරින්නේ නැන්නේ අපි ඒක ඉවත දානවා. ඒ වගේ සත්‍ය දැකපු කෙනෙකුට ගඳ සුවඳ හොඳට තේරෙනවා. මේ ලෝකේට වෙලා තියෙන මිනිස්සුන්ට අර අධ්‍යාත්මික නැහැ නේනි. අධ්‍යාත්මික නැහැ නේ. කියන්නේ හරි වැරදි දකින්න අධ්‍යාත්මික නැසී නැති වුණාම මිනිස්සු වැරදි වැඩක් කරනවා. කියන්නේ ගඳ ගන්න වැඩක් කරනවා. නැහැ නැති වුණා අවශ්‍යයක් නැහැ. ඒ නිසා මේ අධ්‍යාත්මික දකින්නේ නුවණ තියෙන්න ඕනේ. නාසය ගඳ සුවඳ අඳින්න දැක්ම නුවණ රස ඒ දිව තියෙන්න ඕන. දැන් හැට රූප දකින්න පුළුවන්. හරි වැරදි දකින්න පුළුවන් නුවණට. දිවට රස දැනෙනවා. හරි වැරදි දකින්න පුළුවන් නුවණට. ඒ නිසා සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ එයාගෙන් ලෝකයට අහිතක් අනර්ථයක් සිද්ධ වෙන්නේ නැත. හැබැයි එයා හීනමානේ කෙනෙක්වත්, අදිමානේ කෙනෙක්වත්, නිකම් බොරු සිල් තියෙන කෙනෙක්වත්, ඉවසුම් දරාගෙන හේමේ කරන ඉන්න කෙනෙක්වත් එහෙම නැහැ. එහෙම ඉන්න කෙනෙක් නෙමෙයි මම මේ සිල්වත් වගේම පෙන්නුම් වෙන්න. එහෙම කතාවක් නැහැ. එයාට බනින්න හිතුණොත් බැන්නා. يعني හිතිලනේ එනම් බලනවා. අයි මොකද්ද හිතුණට පස්සේ ඔක තද කරන් ඉන්නේ. එතකොට කරදරයන් මොකක් හරි හිතෙන්නේ ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේ උනත් ඒ වෙනි ප්‍රකාශ කළා දැන් සරියුත් හාමුදුරුවෝත් එක්ක ආපු ඒ භික්ෂුන් වහන්සේලා කෑ ගහා හයියෙන් ඉන්නකොට කවුද කෙවුලෝ වගේ කෑ ගහන්න කියලා අහලා මාළුකාරයෝ වගේ කෑ ගහන්න කියලා අහලා ඒ විදියට නිහඬව ඉන්න බැරිනම් යන්න කිව්වා. දැන් අපි එහෙමනම් අපි හිතන්නේ බලන්න හිතයි දන්නේ හාමුදුරුවෝ හරි දුස්සේලායි හරි නරකයි අනුකම්පාවක් නැහැ පොඩ්ඩක්වත් ඉවසන්න බෑ නෑ. ධර්මය වෙනයි, රූල්ස් වෙනයි, නීති වෙනයි, විනය වෙනයි. විනය විනය විදියට විනය තියෙන්න ඕන. ඒකේ විදියට ආරක්ෂා කරන ඒක ධර්මයත් එක්ක ගාව ගන්නෙ නෑ. ඒක එහෙම තමයි. ලෝක නීතියත් එහෙමයි. ඉතින් ඒව හරියට තේරුම් කරගන්න දෙපැත්ත තුන් පැත්තම ඒක තේරුම් කරගන්න ඕන. ඒක පැහැදිලි කරගන්න ඕන. ඊළඟට මේ ධර්මතාවයන් තේරුම් කර ගැනීම සඳහා පින්නතුන්ට තියෙන එකම මාර්ගය තමයි විදර්ශනාව. අද අපි කතා කළේ විදර්ශනාවේ ස්වභාවයන් පිළිබඳව, විදර්ශනාවේ හරය පිළිබඳව අපි අද කතා කළා. විමසා බැලිය යුතු කරුණු රාශියක් පින්නතුන්ට ඉතුරු වුණා. ඒව තමයි ඔය කියන්නේ නොතේරුණයි කියලා කියන්නේ. ඒ නොතේරුණාට වරකින් දෙකකින් තුනකින් ඔබ ඒක අතහරින්න එපා. නොතේරෙනකමත් වැදගත්කමක් තියෙනවා ඒකේ. ඒ ගමනේ මේ මාවතේ යන නිසායි ඔබට ඒක නොතේරෙනවා කියලා හරි දැනෙන්නේ. නැත්තම් දැනෙන්නේ නැහැ නොතේරෙනවා කියලා. ඒ නිසා ඒ ගමන් මගේම ඔබ යන්න ඔබට තේරෙනකන් ඔබ එහෙම නැත්තම් ඔබ සොයා යන ඒ සැනසිලිදායකත්වය, ඒ නිර්වාණය ඔබ තුල ජනිත වෙනතුරු, දියුණු වෙනතුරුම ඒ ගමන සොයා යා යුතුයි. ඔබ බලාපොරොත්තු වෙන්නේ සැනසෙන්න නම් ඒ සැනසීම ඔබට හාත්පස සැනසෙල්ලක් හැටියට ඔබට ලබන්න පුළුවන්. අර ඉන්ද්‍රියන් වලින් රස විඳීම මොනවද කියලා හිතේ. නන්ද කුමාරයාට අර රූප රාජිනිය වගේ පෙනේ. ධර්මය අවබෝධ වුණා. ඔය දිව්‍ය ලෝකෙ පෙන්වන කතාවක් නෙමෙයි දෙන්නේ සිද්දකට. නන්ද කුමාරට ධර්ම දේශනා කළාම දිව්‍ය ලෝකයකින් ගිහිල්ලා දිව්‍ය පෙන්වුවයි කියන කතාවක් නම් මම පිළිගන්නේ නෑ. ඒ විකෘති කිරීම කියන්නේ ඕවා තමයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ පිස්සුවේ ඔය එක්කන් ගිහිලා කොහෙ දිව්‍ය ලෝකෙ කොහෙ තියෙනවද කොතන තියෙනවද මොන මේ පචනේ මේ Hindu ආක්‍රමණිකයෝ කරපු විනාශයන්නේ. බුදුහාමුදුරන්ගේ ලේබලේ දාලා ඌරගේ මස් ඌරගේ පිටේ තියලා කපන්න ඕන කියලා කැපුවා. ඒක හොයන්න බෑ. ඕගොල්ලන්ට ඒව තේරෙන්නේ නෑ. ඔය ගොඩක් ආගම් වලට ඒක වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද වැඩි ඉන්නේ? ආර වෙන කෙනෙක්ගේ නමක් තියෙන්නේ, වෙන දහමක් තියෙන්නේ. ඒ ප්‍රශ්නේ වෙලා තියෙනවා. මොකද කාලයත් එක්ක ඒ දේ එනවා. ඒ කාලවත් මේ කියන්න ඕන දෙයක් නෙමෙයි. ඔය පස්සේ තේරෙන දේවල්, මේ ධර්ම අවබෝධය සිද්ධ වුණාට පස්සේ මේ ලෝකේ තියෙන දේවල් වල අගේ නැතුව යනවා නේ. මේ ලෝකේ තියෙන මේ පංචකාම වස්තුන් වල තියෙන අගේ නැති වෙනවා. මොකද්ද මේ කියලා අර උදාහරණේ දැක්කුවේ අර ඉපනැලි හේනක පිච්චිලා මැරිච්ච වැඳිරියක් වගේ කිව්වා. පිරි කාන්තාවක් දැක්කොත් පෙනේ ඉපනැලි හේනක පිච්චිච්ච වඳුරෙක් වගේ කියලා. පිරිමින් දැක්කොත් දැනෙයි ඒක තියෙන මේ ලෝකේ ඉන්න ඕන තරම්. අර මේ වහල් වෙලා කාන්තාවත් ඉන්න පිරිමිය වෙනුවෙන්ම වහල් වෙලා ඔහේ බලාගෙන ඒක දිහාම මාකි වෙනවා. පිරිමිත් ඉන්නවා කාන්දාවලක වහල් වෙලා ඒ ආදිහාම බලාගෙන නාකි වෙනවා. ඉතින් ලෞකික ලෝකෙට ඉතින් හරි ලොකුයි. ඉතින් හරි දෙන්න හරි ආදරෙන් ඉන්නවා කියන ඇති වැඩක් තියෙන මේ කුණු කොටකට වහල් වෙලා ඉඳලා. ඉතින් ඒ නිසා දැන් වහරි උදාර විදියට ඉතින් මේ ලෞකික ලෝකේ සලකන්නේ නේ උත්තරීතර දේවල්. ඉතින් අපි ඕවර එච්චර මේ මුකුත් කියන්නේ ඒවත් ඉතින් කල් යනකොට තේරෙයි නේ. ඒ නිසා ඒ ධර්මයේ දැක්කට පස්සේ එයින් ලැබෙන සැනසිලිදායකත්වය අර අපි පිටින් විඳින රසයන් වලට වැඩිය උත්තරීතරයි, ශ්‍රේෂ්ඨයි. අවේදීත සුවය විඳින සුවයට වඩා සැනසිලිදායකයි. දැන් මිනිසුන්ට මොනවද තියෙන්නේ සප විඳින්නේ කියලා තියෙන්නේ? රාගගින්න, ද්වේෂගින්න, ලෝභගින්න, තණ්හා, රති, රඩා. ඕක තමයි සපේ කියලා විඳින්නේ. ඒවා මිනිසුන්ගේ ජීවිතවල මිනිසුන්ව දන්නේ නැති වුණාට මිනිසුන්ව වෙහෙස කරන මිනිසුන්ව දුක් විඳවන මිනිසුන්ව අසහනයට පත් කරන දේවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ලෝකේ මිනිස්සු මේ ලෞකික ලෝකයේ මිනිසෙක් සෑහීමට පත් කරන්න බෑ. රන් කහවණු ධනිස්සක් ළඟට පිරෙන්න හත් දවසක් වැස්සක් අර වහිනු ඉන්දියාවට වහිනවා වගේ එක දිගට හත් දවසක් නවතින්නේ නැතුව ධනිස්සක් ළඟට වතුර පිරෙන්න බෙල්ල ළඟට වතුර පිරෙන්න වැස්ස වහිනු වගේ වැස්සත් රන් කහවණු මිනිස්සෙක් සෑහීමටපත් වෙන්නේ නෑ. එහෙමනම් අපි මොකද කරන්න තියෙන්නේ? මේ ජීවිතයේ යථාර්ථය හොයාගන්න ඕනේ. යථාර්ථය කියලා කියන්නේ පිළිකුල නෙමේ, අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියන්නේ කැඩෙනව බිඳිනව නෙමේ, පවතින්නේ කියන එක. අනිත්‍යය කියන්නේ පවතින්නේ කියන එක. දැන් බලන්න එක ළඟින් යන්නේ කෙස් ගහින් වෙනස් වුණොත් අනිත්‍ය නිට්ඨ වෙනවා. කෙස් ගහින් ඒක තාම සුළු ප්‍රමාණයකින් වරදවා තේරුම් ගත්තොත් අනිත්‍ය නිට්ඨ වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය අන්තයකට ගන්නවා. ගතපු ගමන් මොකද වෙන්නේ? අනිත්‍ය නිට්ඨ කරගත්තු සමාජයක් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි කටවහරෙන් නෙමෙයි අවබෝධාත්මක ප්‍රතිපදාවෙන් මේ ධර්මයේ ගෙන යන්න. ඒ නිසා මේ ධර්ම විනය පුරුදු කරන පිරිසක් වෙන්න ඕන. අවබෝධයෙන් ධර්මයේ ලොවට බෙදා දෙන කෙනෙක් වෙන්නම ඕන. එහෙම නැත්තම් ධර්මයේ සිඳෙනවා. අවසාන යුග පුරුෂයා නොවි තව කෙනෙකුට ධර්මය කියා දිය යුතුයි. ඒ සනසිල්ල බෙදා දිය යුතුයි. ඒ සනසිල්ල දැක්කට පස්සේ ඇස් අරගෙන ඔබට මේ සංසාරේ සැරිසරන්නත් පුළුවන්, මේ ජීවිතේ ජීවත් වෙන්නත් පුළුවන්. අනවබෝධයෙන් ගින්දර අල්ලන කෙනා අතරයි අවබෝධයෙන් ගින්දර අල්ලන කෙනා අතරයි ඇති වෙනසක් ඇති වෙනවා. අවබෝධයෙන් ගින්දර අල්ලන කෙනා පුච්ච ගන්න නැතුව ගින්දර පරිහරණය කරනවා. අනවබෝධයෙන් අල්ලන කෙනා එකෙන් පිච්චෙනවා. ඒ නිසා ලෞකිකත්වය කියලා කියන්නේ පුතජන භව කියලා කියන්නේ අනවබෝධයෙන් සසර සැරිසැරීමක්, ජීවත් වීමක්. ඒකයි තමන්ගේ ජීවිතේ තමන් නසාගන්නේ. ඒකනේ අනුන්ගේ ජීවිත නසන්න පීඩාවක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙන්නේ. ඒකනේ ඒකට තමයි ජීවිතය අල්ලගෙන තියෙන්නේ අනවබෝධයෙන්. ඒකට මම, ඒකට අපි නේද? ලෝකේ මොනම ගැටලුවක්වත් ගැටලුවක් නෙමේ. මොනම ගැටලුවක්වත් ගැටලුවක් නෙමේ. මොනම ප්‍රශංසාවක්වත් ප්‍රශංසාවක් නෙමේ. මොනම උත්තරයක්වත් උත්තරයක් නෙමේ. එතකොට පුජ්‍යලයා තුල අසහනය සහ පීඩනය අවම වෙන තරමට ඒ පුජ්‍යලයන්ට මේ ලෝකයෙන් තියෙන ගැටලු ඇතිවීම පවා අඩු වෙනවා. ඔක්කොම මේ ලෝකේ ගැටලු හදාගන්නේ අසහනය නිසා. හොරකම කරන්නේ අසහනය නිසා, දූෂණ කරන්නේ අසහනය නිසා, බොරු කියන්නේ අසහනය නිසා, බය වෙන්නේ අසහනය නිසා. ඔය එකක්වත් නැති වෙලා යන පුජ්‍යලයාගේ අසහනය නැති වෙනකොට, මමංකාරය නැති වෙනකොට පීඩනයේ තමයි ඔක්කොම ඇති වෙන්නේ. ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති භයං, තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති. ඒක තණ්හාව නැති කරනවා කියන්නේ මේ ගෙවල් දොරවල් තියෙන ටික අහල පහලට දෙන එක නෑ. ඇලීම ගැටීම දුරු කරන එක. ඇලීමයි ගැටීමයි දුරු කරන එක කියන්නේ ගැනීමයි දීමයි දෙකම නතර කරන්. ඒක වරදවා දාන කියන එක නතර හිම කරන්න එපා. මං ඉවරයි. ඇමුනොත්. ඒ නිසා දීමයි ගැනීමයි දෙකම නතර කරන්න. මේ කියන්නේ ප්‍රඥා දර්ශනය. ප්‍රඥා දර්ශනය දීමයි ගැනීමයි දෙකම නතර කරන්න. ලාභෝ අලාභෝ අයසෝ යසෝ චින්දාප සංසාච. මේ අටලෝ දහම අතහැරලා දාන්න. අටලෝ දහම වෙලෙන්න එපා. අටලෝ දහම මෙහෙමයි, මේක දරා ගන්න ඕන එහෙම කියන්න එපා. අටලෝ දහම අතහැරලා දාන්න, ඒක ලිහලා දාන්න. සත්‍ය අවබෝධයත් එක්ක ඒක ලිහලා දැමීමේ හැකියාව වැඩි. ලිහලා දාන්න, අටලෝ දහම ලිහලා දාන්න. ලිහලා දාන තරමට තමන් නිදහස් වෙනවා. තමන්ගේ ඔළුවේ අතේ පයේ ඉල්ලගෙන තිබුණු මලු ටිකක් බිමින් තිබ්බා වගේ තමන් සැහැල්ලු මනුස්සෙක් වෙනවා. දැන් චක්කංව වහතෝ පද හරකේ කරත්තයක් ඇදගෙන යනවා වගේ නෙමෙයිද ඇත්තටම ජීවිතය ඇදගෙන යන්නේ කියන්න අකමැති වුණා නේද බුදුහාමුදුරුවෝ. වැඩි උදාහරණයක්ද මන්ද නැගලේ වැඩි ඇත්ත නේ. ඒක තරහ වෙන්න එපා. ඒ කතාව ඇත්ත නිසායි බුදුහාමුදුරුවෝ මේ උදාහරණේ දක්වලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක මේ උදාහරණේ දක්වන්නේ ඇත්තටම ඇත්ත. අපි වුණත් බැලුවේ තරුණ කාලයේදී වුණත් අපිට තේරුණා ආයාසයෙන් නේද ජීවත් වෙන්නේ. මේ નિરાයාසයක් නෑ නේද? නිතරම දරාගෙන ඉන්නේ මේ hina වෙන්නේ ආයාසයෙන්. කතා කරන්නේ ආයාසයෙන්. ජීවත් වෙන්නේ ආයාසයෙන්. මේ හිතේ තියෙන ස්වභාවය කාටවත් පෙන්වන්න පුළුවන් කම නෑ. ඈ? ඒ ලෝකෙට පෙන්වන්න ඕන නිසා ඉතින් කන්නාලි ඉස්සරහ සැරසිලා මේ වෙලා මේ වෙලා ඉතින් hina වත් දසෙට් එකක් දාගෙන ඉතින් නේ. අතර වශයෙන් hina වෙනවද නියවනවද? තවෙන් බැලු නියවනව අර ඒක 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 තේරෙන්නේ නැහැ පිටට නියවනව. එසා ඉන්නයි හැමෝටම නියවනිය. ඒසා මනුෂ්‍යෙකුට ඒ අධ්‍යාත්මික નિરાයාසය උදා වුණොත් එහෙම යාට සැබවින් සිනහ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේට සිනහවක් පහළ වෙලා තියෙනවා. ඒක මේ බොහොම හිමින් සිදුවෙන දෙයක්. මුතු කැට වගේ දත් වෙලක් තිබිලා තියෙනවා. මේ බොහොම මද සිනහාවක්. ඒක ලොකු එකක් නෙමෙයි. අපි වගේ නෙමෙයි. අපි hina වෙන විදේචර සංවර මදි. ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ගතියනේ වුරුද්දනේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේට මුතු කැට වගේ දත් වෙලක් මේ පෙනෙන යාන්තම් සිනහාවක් පහළ වෙනකොට ඉතින් ආනන්ද හැඳුරහන මොකද කියලා. ඉතින් මේ ස්වභාවයක් දිහා බලලා අනේ මට මෙතන hina යනවා. ඉතින් ඒක කාලයක් මෙන්න මෙහෙම මේ කුමාරිකාවක් හිටියා. ඒ කුමාරිකාව දම් පිංකම් කළා. පිළිකුල් භාවනාව කළා. කරලා දිව්‍ය ලෝකෙට ඉපදුනා. දිව්‍ය ලෝකයෙන් පහ වෙලා මෙන්න දැන් මේ ඊරියක් දැකලා ඒ බුදුරජාණන් වහන්සේ සතේ දැක්ක ගමන් පේනවා මෙයාගේ ආත්ම කරණාවක් පේනවා ඉස්සරහට. මේ බලන්න මේ දැන් මේ ඊරියක් කළා මේ අද මඩගොඩේ ගුරුගුරු ගග නට නටා ඉන්නේ මේ ගමේම මේ පළාතේම කුල කාන්දාවක් කුල කුමාරිකාවක් වෙලා හිටපු කෙනෙක් ඉස්සෙල්ලා. ඉතින් බලන්න ආනන්ද සසරේ හැටි. අපි කවුරුත් ආසද මේ සෙම් පවුඩර් ගාලා ඉන්න කට්ටිය මඩේ ඉන්න ඌරේ බවට පත් වෙන්නේ. ඉතින් මේ මෙන්න මේ විඤ්ඤාණ ධාතුව මෙන්න මේ විදිහට සැරිසරනවා. ඒ නිසා මේ සත්‍ය අවබෝධ කරගන්න පළවෙනි සත්‍ය අවබෝධය ලබා ගැනීම සක්විති රජකමට වඩා ලෝකාධිපත්‍ය රජකමට වඩා වටිනවයි කියලා කියන්නේ එක හේතුවක් තියෙනවා. සතර අපායට යන්නේ. සතර අපායට බර කරන ගුණය ඇද දමන ගුණය නැති වෙලා යනවා. කියන අන්තගාමී වීම නිසා දැඩි බව නිසා තමයි ඕනම සිතුවිල්ල එක පන්සලට හෝ වේවා දැඩි වුණොත් පෙරේතෙක් වෙනවා. ඉතින් කෙනෙක් කියන්න බලන පන්සලටනේ අපි. කියන පන්සලට වුණත් ගෙදරට වුණත් කොහෙට වුණත් ආසත්ත වුණොත් ඒක පෙරේතෙක් වෙනවා. එතකොට වෛරය වුණොත් ඕනම දෙයකට අපි වැරදි දෙයටනේ වෛර කළේ. වැරදි දෙයට වෛර කළත් වෛරය. හොඳ දෙයට ආස කළත් ආසාව. ඒක මතක තියාගන්න. දැන් උතනනේ ඉන්නේ ලෝකේ හරි කියලා. දැන් එතන තියෙන වැරද්ද මේ පෙන්වන්නේ. වැරදි දෙයට වෛර කළා ඒ වෛරය. හොඳ දෙයට ආස කළා ඒක ඇලීම. හොඳයි නරකයි කියලා බෙදීමම ලෝකේ තියෙන ලොකුම වැරද්ද. අහලා තහලා නැහැනේ. මල් වදාවට නම් ඇහුවේ අහගන්න. හොඳයි නරකයි කියලා ලෝකේ බෙදීමම වැරද්දක්. ඒ කියන්නේ හොඳයි නරකයි කියලා ඕන එකක් නැහැ. ඕන එකක් එකයි කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. හොඳයි නරකයි කියන දෙකම වැඩක් නැහැ කියන එක මේ කියන්නේ. හොඳයි නරකයි කියන දෙකම දෙකම ඕනේ. එතනින් එහා මේ දර්ශනය ඇති කරගන්න මේක ඔබට එදිනෙදා ජීවත් වෙන ජීවත් වෙන ප්‍රතිපදාවට එකතු කරගන්න යන්න එපා. ඔබ ජීවත් වෙන විදියටම ජීවත් වෙන්න. මේක නුවණින් හොයාගෙන යන ගමන. ඒ නිසා පරමාර්ථ සත්‍ය සම්මුති සත්‍යයට සම්මුති පැවැත්මට එකතු කරගන්න යන්න එපා. ඒ වුණොත් එහෙම ඉටි රූපයක් වෙන්නේ නැයි වෙන්නේ. නැතුව නම් මේක පිළිපදින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පරමාර්ථ දර්ශනය දර්ශන ශක්තියක් ඇටේට පවත්වාගෙන යන්න මූලික වශයෙන් අපිට ආත්ම දෘෂ්ටි ඉවත් කරගන්න හැකියාව තියෙනවා. නොයෙකුත් නොයෙකුත් ආගම් භාවනා අරක මේක ගැන තියෙන විශ්වාසයන් ටික ඉක්මවල ගිහිලා සත්‍ය දැකීමේ හැකියාව ලැබෙනවා. ඈ ඊට පස්සේ තියෙන සැක දුරු වෙලා ගිහිලා ලෝකයේ තියෙන කෙලවරම අවසානම සැනසille මෙයයි කියලා හාත්පස තමන්ට දැනෙන්න පටන් ගන්නවා. පූර්ණත්වයටපත් වෙනවා. දුකක් නැත්තම් ආයිදයක් හොයන්න ඕනේ නෑනේ. ප්‍රශ්නයක් තියෙනවනම්නේ ලෝකෙ පිළිතුරක් හොයන්නේ. සියලු ප්‍රශ්න විසඳුනොත් පුජ්‍යලේක් ළඟ ඒ පුජ්‍යලේ ළඟ සීලබ්බත පරාමාසයක් ඇයිද? නෑ. සීලබ්බත පරාමාසයක් ඇති වෙන්නේ ඒ කියන්නේ ප්‍රතිපත්ති. දැන් අපි ඉන්නෝ හරේ දුවනෝ මෙහේ දුවනෝ අර ආගමේ පිළිවෙත කරනෝ මේ ආගමේ පිළිවෙත කරනෝ ඒ ඔක්කොම කරන්න යන්නේ ප්‍රශ්නයක් තියෙනවනේ තමන්ගේ. ඒක විසඳ ගන්න. එතකොට ප්‍රශ්න නැත්තම් no problem. no problem. ලස්සට ජීවත් වෙන්නත් පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා ධර්මයේ අද කිව්වා ඒව තේරුම් ගන්න විශේෂයෙන් මේ කියන ලද දේශනාවල් අපේ නිතරම ශ්‍රවණය කරන්න මේවා ශ්‍රවණය කරලා ඔබට දහපාරක් ඇසුවොත් ඔබට තේරෙයි ඔබ මුලින් අහපුවට වඩා ගොඩාක් දුර ගිහිල්ලා ඔබට ඊළඟ පාර තේරුණයි කියලා. මට සිරිපාද කන්ද කුඩා කරන්න බෑ. ඒ කන්දට යන පාර කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන හරබර භාවය සහ මේකේ තියෙන ගම්භීරත්වය මොනම විදියකින්වත් මට සැහැල්ලු කරන්න බෑ. නේද? ඒ කියන්නේ සිරිපාද කන්ද පාත් කරනවා වගේ වැඩක්. ඒක පාත් කරන්න බෑ. ඒ කන්ද කන්දමයි. කොරේකට වුණත්, අන්දේකට වුණත්, පොඩි ළමයෙකුට වුණත්, වැඩිහිටියෙකුට වුණත් මට ආතරයිටිස් ඕස්ටියෝපොරොසිස් කියලා අඩු වෙන්නේ නෑ. ඒත් යන්නේ. ඒත්තර කන්දේ මේ විදියටම යන්න ඕනේ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබේ වෙර මහන්සිය සහ ඔබේ කැපවීම කරලා ඔබට වැඩ කාලයක් වැඩි වෙයි. ඔබ ටිකක් අසනීප කෙනෙක් නම් නමුත් ඔබ එතෙන්ට යා හැකි යා යුතුයි. එහෙනම් අද දිනට අපි වැඩසටහන අවසන් කරනවා. ඔබ හැමදෙනාටම ලෝක පරම සත්‍ය අවබෝධ වේවා, පසක් වේවා, ප්‍රත්‍යක්ෂ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු.